condensado. Dedahas Vishwasare Navini Masi Visinavenida Bhavana Vedasatahana Pratnyavanta Pinvatni විදර්ශනඥානයෙන් යුක්තව සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒකට හේතුව අදාදම තථාගතයන් වහන්සේගේ ධර්මය අප පරිපූර්ණ කරගත යුතුව තිබෙනවා. අප පසුපස වදකයෝ මාරය එළවගෙන එනවා. ඒ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒව පස්සෙන් දුවගෙන එද්දි තමයි අපි මේ බණ ටික අහන්නේ. එනිසා අප්‍රමාදීව වහවහා ධර්ම අවබෝධය සඳහා අවධියෙන් කටයුතු කරන්න මේ ඉතාම සංකීර්ණ දහමක්නේ. නුවණැත්තෝ පමණයි අවබෝධ කරන්නේ. ඒක අවබෝධ කිරීමට ඉතාම අසීරු දහම. ගම්භීරු අයන්දම්මෝ පණ්ඩිත වේදනියෝ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඒකයි, ඒක නිසා මේ ධර්මය මේ ආනන්ද හාමුදුරන්ගේ බණක් හැටියට නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ බණක් හැටියටත් නෙමෙයි, මේක තමන්ගේම බණක් හැටියට තමන් අහන්න. මොකද හේතුව මේ කියන බණ ටික තියෙන්නේ කොහෙද? බුදුහාමුදුරුවන් ළඟවත්, ආනන්ද හාමුදුරුවන්ගේ ළඟවත් නෙමෙයි මේ කියන බණ ටික තියෙන්නේ. කොහෙද තියෙන්නේ? තමා ළඟ තියෙන්නේ. එහෙනම් තමා ළඟ තියෙන දුක ගැන කතා කරන්නේ, තමා ළඟ තියෙන දුකින් නිදහස් වීම ගැනයි කතා කරන්නේ. එහෙනම් තමන්ගේ දුක අඳුන ගන්න, ඒ දුකෙන් ගැලවෙන්න, තමන් විඳවන්නේ මොකෙන්ද කියලා බලන්න, ඒ විඳවීමේ හේතු ප්‍රත්‍ය තේරුම් ගන්න, ඒකෙන් නිදහස් වෙන්න. ඔච්චරයි බණපදේ. ඒකට ලොකු නුවණක් ඕන. ඒකට අපි අත්ලක් වෙන්න තමයි මේ ධර්ම දේශනා කරමින් පින්තුන්ට ඒ සහයෝගය දක්වන්නේ. දුකක් නැත්තම් ඉතින් දුකේ නිරෝධයක් නැහැ නේද? දුකක් නැත්තම් නිවනකුත් නැහැ. නිවනක් අවශ්‍ය කරන්නේත් නැහැ. එහෙමනම් මේ නිවනක් අවශ්‍ය කරලා තියෙන්නේ අපිට දුකක් තියෙන නිසා. මේ කායික දුක්, ඒ වගේම මානසික දුක් දෙආකාරයෙන්ම පින්නතුනේ අරගෙන තියෙන්නේ. බොහෝ වෙලාවට මේ මානසිකවම තමයි. මානසික දුක අතහැරලා දැම්මට පස්සේ, දෘෂ්ටිමය දුක අතහැරලා දැම්මට පස්සේ, කල්පිත දුක අතහැරලා දැම්මට පස්සේ එයාට ගහක් යටත් රජමාලිගාවත් එක හා සමානයි. නමුත් එහෙම ගස් යට ඉන්න ඕන කියලා හිතන්නෙත් නැහැ, රජමාලිගාවල් වල ඉන්න හිතන්නෙත් නැහැ. බහුජන හිතාය, බහුජන සුඛාය කියන පදනම යටතේ ලෝකයට මෙහෙවර කරලා තියෙනවා ආරාතන් වහන්සේලා බුදුවරු. එහෙම අන්තගාමී විදියට මට මේ ඕන් නැහැ කියන මේ මතයකත් නැහැ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුව පූර්ව ආරාමේ හදලා දෙද්දි නේද, වේලුවර ආරාමේ හදලා දෙද්දි ආපෝ ඕවා මට ලොකු වැඩි, මට ඕවා කරදරයි, පාලනය කරන්න බෑ. අපි පාලනය කරන්න ඕනේ නැහැ මේ මොකවත්. අපිට පාලනය කරන්න බෑ කියලත් අපි දන්නවා. එහෙමනම් ඒක සම්මතයක් විතරයි. එහෙනම් මේ භෞතික දේත් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නැහැ පින්නතුනේ. ඒක සාමාන්‍ය සම්මුතියක් විතරයි, සිව්පස්සයක් විතරයි. ඒක ඇති කෙනා ඇතයි තියෙනවා කියලා උද්ධාමයට පත් වෙන්නත් එපා, නැති කෙනා මට අනේ නැහැයි කියලා මේ සංවේගයට පත් වෙන්නත් එපා, දුකට පත් වෙන්නත් එපා. මොකද ඒකේ කිසිම වැදගත්කමක් නැහැ පින්නතුනේ. දැන් අපි රාත්‍රියක් නිින්දට ගියාට පස්සේ එළි වෙනකන් අපි දන්නේ නැහැ අපි කවුද කියලා. එහෙම නේද? අපි ධනවත්ද, කුලවත්ද, බලවත්ද, හීනද, ප්‍රණීතද කියලා දන්නේ නැහැ. ඈ වයසකද, උගත්ද, ඔය ඔක්කොම දන්නේ නැහැ. අපිට ලොකු තත්ත්වයක් තියෙනවද නැද්ද? අපි මුකුත් දන්නේ නැහැ. අවදි වෙච්ච ගමන් මොකද වුනේ? ඈ මන්න මගේ தත්ත්වේ මතක් වුණා. හැමෝටම තියෙනව නේද தත්ත්වය? ඔය තමන්ට තියෙන தත්ත්වය වගේ අනිත් හැමෝටම තියෙනව தත්ත්වය. ඕකට කියන්නේ නම්බුව කියලා. නම්බුව හරියට කොයි වගේද කියලා කොහොමද උපමා කරලා තියෙන්නේ? ඒක හරි පුස් දෙයක්, ඒක බම්බුව වගේ කියලා. දැන් අවදි වෙච්ච මානසික ස්වરૂප ටික දිහා බලන්න. ඕක තමයි දුක්ඛ සත්‍යය. ඒවත් එක්ක තමයි මිනිස්සු දුක් විඳින්නේ. දැන් පුජ්‍යල සංඥාවක් කරපින්න ගත්ත අවදි වෙච්ච ගමන්ම. අගේට පින්නතුනේ අර තද නින්දක බොහෝම ලස්සනට කටයුතු කරා. ගෝණි පඩංගුවක නිදාගන්න මිනිස්සෙක නිින්දයි රජ මාලිගාවක පුළුන් යහනක නිදාගන්න රජ කෙනෙක්ගේ නිින්දයි දෙකම එක හා සමානයි. හොඳට නිින්ද ගියා නම් දෙන්නම දන්නේ නැහැ දෙන්න කොහෙද ඉන්නේ කියලා. කිසිම කරදරයක් නැහැ, බොහොම එළියනකම් බොහොම ශාන්තව ඉන්නවා. එවනම් මේ ලෝකේ සියලුම දෙනා රාතන් වහන්සේලා වගේ එකට සාමූහිකව ජීවත් වෙන්නේ මෙන්න මේ තද නින්දෙදි විතරයි. ඒක හොඳට තේරුම් ගන්න හරි වටින දාම් කර්මක් ඒක ඔළුවට ගත්තොත්. බලන්න. මේගොල්ලෝ එක්කෙනෙක්වත් එකට එකතු කරන්න පුළුවන්ද? බෑනේ. හරියට උස් පහත් ભેද තියෙනවා. ඒත් මේ සියලු දෙනාම එකට එකතු කරන්න පුළුවන් එක අවස්ථාව තමයි මේ තද නින්දෙදි තමයි පුදුම සමගියකේ. රහතන් වහන්සේලාගේ හා සමගියකින් වාසය කරනවා තදනින්දේ. ඒ වගේම තදනින්දේ තියෙන සමගිය රහතන් වහන්සේලා ළඟ තියෙනවා කියලත් මතක තියාගන්න ඕනේ. දැන් බලන්න තදනින්දේදී අපි දෘෂ්ටි නැතුව සංකල්ප නැතුව ජීවත් වුණා. මේ නිවනට උපමා කරගන්න උදාහරණයක් වශයෙන් ගේන්න හොඳම දෙයක් තමයි මේ තද නින්ද. ඈ හොඳම උදාහරණයක්. අපි කිසිවක් ස්පර්ශ කරන්නේ නැතුව වාසය කරන කාලය. හැබැයි උන්ට මතක තියාගන්න අපි සාමාන්‍ය නින්දකුත් තියෙනවා, ගැඹුරු තද නින්ද කියලා එකක් තියෙනවා. ඒ තද නින්දේදී තමයි අපි මුකුත්ම දන්නේ නැත්තේ. නිර්වින්දනය වුණා වගේ. ඊට මෙහා අඩ නින්ද තියෙනවා. අඩ නින්ද නෙමෙයි. අඩ නින්දේදී අපි නොයෙකුත් දේවල් දන්නවා. එවන මේ තද නින්ද කියන ස්වභාවය අපිට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන්. ඒක තුල නිර්වාණය නැහැ. නමුත් නිවනට යම් උපමාවක් ආදර්ශයක් ගන්න පුළුවන්. හොඳට ඒක ඉගෙන ගත්තොත් අපිට නිවන කියන්නේ මොන වගේ ආස්වාදනීය හා දැක්මක් තියෙන දෙයක්ද කියන එක යම් ප්‍රමාණයක ශේයාවක් ඒ තුලින් ඇති කර ගන්න පුළුවන්. පැහැදිලිනේ? යම් ශේයාවක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් මේ වෛරයෙන්, ක්‍රෝධයෙන් කිපි කිපි ඉන්න මනස හැල හැප්පිරි වලින් ගැටි ගැටි ඉන්න මනස මේ නිවනේ සේයාවක් මතු කරගත්තොත් ඒක මොන තරම් වටිනවද? හැම හිතක්ම එහෙමයි. ඒක හිතක් ස්වභාවය නෙමෙයි. ඒක සිතේ ස්වභාවය. මම මිනිස්සුන්ගේ ළඟ මොන අගුණ දුර්වලකම් හටගත්තත් වැඩි ගණන් ගන්න නැහැ. මොකද හේතුව ඒක මිනිස්යාගේ දෝෂකමක් නෙමෙයි, හිතේ ස්වභාවය. සිත කියන්නේ මහා අකුසල කාමී ධර්මයක්, අකුසලයට බර ධර්මයක්. නුවණින් වටහා ගැනීමයි වඩා වැදගත් වන්නේ. පොඩි කරුණක් දේශනා කරා මේ කරුණ දහස් ගුණයකින් වර්ධනය කළ ඔබ දකින්ට දක්ෂ වෙන්න ඕන. ඒක තමයි හොඳ ශ්‍රාවකයෙක්ගේ හොඳ ශිෂ්‍යයෙක්ගේ තියෙන ලක්ෂණය. ලිපිනයක් දුන්නහම ඒ ගමන යන පුජ්‍යලයක් වගේ වෙන්න ඕන. අපි මෙතෙන්දි ලබා දෙන්නේ පොඩි ලිපිනයක් විතරයි. මග කියන්න ඕනේ නේද? බුදුවරු මග කියනවා. මග කියන ඔබ තමයි විශාල කාර්යයක් කරන්න ඕන. ඔබ මේ මාර්ගයේ දිගේ ගමන් කරලා ප්‍රතිලාභය ලබන්න ඕන. බොහොම සරලයි. දෝසක්කය මෝහක්කය ඇති කරගන්නයි තියෙන්නේ. ලෝභ දේශ මෝහ නැති කරගන්නයි තියෙන්නේ. ලෝභය කිසිත් නැත, ද්වේෂය කිසිත් නැත, මෝහය කිසිත් නැත කියලා තමන්ට අවබෝධ වෙනකම් මේ ගමන යන්න ඕනේ. නව ඇසක්, නව ජීවයක්, නව උදාවක්, නව හිරු පායන්ට ඕන. නව හිරු පායන්ට ඕන. එහෙම පායන් නැතුව ඔය ලෝකෙට එළිය වැටෙන්නේ හිර වෙලා ඉන්න කෙනෙකුට, තෙරපිලා ඉන්න කෙනෙකුට හරියට කේන්තිනේ. අපි දැකලා තියෙනවා බල්ලන් බැඳලා තියෙනවා. මේ බල්ලට ඉතින් කන්න බොන්න හම්බ වෙනවා දන්වැලේ දිගටෙක් විතරයි යන්න තියෙන්නේ. ඊළඟට දැකලා තියෙනවා හරක් බැඳලා තියෙනවා. හරට්ටත් ඉතින් වතුර ටික හම්බ වෙනවා, තනකොළ ටික හම්බ වෙනවා. කඹේ දිගටෙක් යන්න පුළුවන්. ඒකට අපි හිතනවා මිනිස්සු නිදහසේ ඉන්නවා කියලා. නෑ බින්නතුනි, මා දකින්නේ බල්ලන් බැඳලා තැබීම. ඌට යම්කිසි නිදහසක් තියෙනවා ඒකේ. හරකුන් බැඳලා තිබීමෙත් ඒකෙත් යම්කිසි මනුස්සයර නිදහසක් තියෙනවා. ඊට වඩා තදින්ම බෙල්ල හිර කරලා බැඳලා ඉන්නේ බල්ලවත් සත්තුවත් නෙමෙයි, මනුෂ්‍යයා. බෙල්ල හිර වෙන්නම බැඳලා තියෙන්නේ මනුෂ්‍යයා. ඒක ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ විතර සංකල්ප අතර, දෘෂ්ටි අතර බෙල්ල හිර වෙන්න බැඳගත් කෙනෙක්, බැඳිච්ච කෙනෙක්. ලෝකේ වෙන සත්වයක් නැහැ. වෙන තිරිසන් සත්වයක් නෙමෙයි. ඒ නිසා දෘෂ්ටිවල හිර වෙන්න බැඳලා තියෙන්නේ මිනිස්සුන්ගේ කරේ ආගම් බැඳලා තියෙන කනුවට හේතු කළම ආයි හෙල්ලෙන්න බැරි වෙන්නේ. චින්තර නිදහස නෑ. අපේ ආගමේ කියන දේ විතරක් පිළිගනින් කියලා ඒ මනුස්සයාගේ චින්තර නිදහස නැත්තරම නැති කරලා දානවා. එහෙනම් සමහර සංස්කෘතික සමහර දෘෂ්ටිත් යම් යම් ප්‍රමාණයකට හෝ ලිහිල් භාවයන් ලබා දෙමින් කොහොම හරි බෙල්ල හිර වෙන්න බඳිනවා. ඉතින් බින්නතුන ඒකටම හරියන නමකුත් දාලා තියෙනවනේ. ඔය ආගම් කියන එකේ වචනේ ඉංග්‍රීසි වචනේ තේරුම රිලිජන්නේ. එතකොට මේ රිලිජන් කියන එකේ තේරුම තමයි බයින්ඩින් කියන එක. එහෙම නැත්නම් බැඳලා තබනවා, බඳිනවා. ඉතින් මිනිස්සු ඒක තවදුරටත් බැඳ ගන්නවා. මිනිස්සු ඒක බැඳෙන්නේ ඒකෙන් ගැලවීමක් ඇති කියලා. ඒක ගැලවීමක් බවට පත් කරගත්තොත් මිනිස්සෙකුට ගැලවෙන්නත් පුළුවන්. වෙනසීමක් බවට පත් කරගත්තොත් ඒකෙන් මිනිස්සෙකුට වෙනසෙන්නත් පුළුවන්. එනිසා බුදුදහමත් කෙනෙකුට ගැලවීම පිණිස යොදා ගන්නත් පුළුවන්, කෙනෙකුගේ වෙනසීම පිණිස යොදා ගන්නවා වෙන්නත් පුළුවන්. ඒක තමයි යොදා ගන්න විදිය වෙන්න තුනේ. එනිසා අපි බොහෝම කල්පනාවෙන් අපේ මේ ගැලවීම පිණිස, නිවීම පිණිස ලෝභක්කය, දෝසක්කය, මෝහක්කය කරගැනීම පිණිස ලෝභ දේශ මොහ දුරු කර ගැනීම පිණිස අපි යොදාගමු වෙර මහන්සි වෙමු. කරන්න දෙයක් නැහැ. පින්නතුනේ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන එකේ අදහස් වෙන්නේ මෙහෙමයි. නිවන් දකින්න එක තමයි අමාරු කියලා ගොඩක් අය කියනවා. සමන් මහත්තයෙක් කිව්වා මේ නිවන් දකින්න එක නේ හාමුදුරනේ අමාරු. මං කිව්වා නෑ, නිවන් දකින්න එක තමයි ලේසිම. අමාරු තරහ ගන්න එක. අමාරු ලෝභ කරන එක. අමාරු මෝහාන්ධකාරයේ පැටලෙන එක තමයි අමාරුවෙන් කරගන්න තියෙන දේවල්. ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි නිවන් දකින්න එක. කොච්චරද ලේසිම කියනවා නම් ලේසිම ලේසි. නිවන් දකින්න එක ලේසිම ලේසි. එතකොට එහෙමනම් ඇයි මිනිස්සු මේ නිවන් දකින්නේ නැත්තේ? සාමාන්‍යයෙන් කියන ප්‍රශ්නේ එනවා ඇති වෙනවා. ඒකට උත්තරේ තමයි මිනිස්සු ලේසි වැඩ කරන්න කැමති නෑ. ඔබ කැමතිද නොවටිනා දෙයක් ඔබේ කනේ පළඳගෙන ඉන්න? එච්චර කිසිම වටිනාකමක් නැති දෙයක් කනේ පළඳගෙන මගුල් ගෙදර කියන්නේ එළියට පාළියට බහින කැමතිද? නෑනේ. ඔබ කැමති වටිනා දෙයක්, ඈ ලෝකේ වටිනා කියලා සම්මත වෙච්ච දෙයක්, මිල අධික දෙයක් පළඳගෙන ගිහිල්ලා ඕක නිකන් වනවන ඉන්නනේ කැමති. අපි කිසිම වෙලාවක සපත්තු දෙකේ, සෙරප්පු දෙකේ ඇඳුමින් උදාහරණ ගමු. නොවටිනා දෙයකට කැමතිද? නෑනේ. නොවටිනා දෙයකට කැමතිද? ආ, ඒ උදාහරණ ඇතුළට ගන්න ලේසිම දේ කරන්න කැමති නෑ. පහසුම දේ කරන්න කැමති නෑ. කැමති අමාරුම දේවල් කරන්න, බරපතලම දේවල් කරන්න තමයි කැමති. එහෙම කළාම තමයි මමත්වයට හරි ලොකු සතුටක් දැනෙන්නේ. එහෙම කළාම තමයි මමත්වයට ලොකු ආඩම්බරයක් දැනෙන්නේ. දැන් 1920 ගණන් වල 30 ගණන් වල මේ මා ආරච්චි මහත්තයා කරත්තේ පනාව ගහලා තිරික්කලේ ජරබර ගාලා ගියා. 800 ගණන් වල වගේ ගත්තාම බොහොම ආඩම්බරයෙන් යන්නේ කරත්තෙන් බහින්නෙත් ලොකු සයිස් එකෙන්. දැන් ඉතින් ඒ කාලේ ඒක ලොකු අමාරු ලොකු දෙයක්. ඒ නිසා කරත්තේ ඒ දවස්වල ලොකු වෙලා තිබ්බා. දැන් කරත්තේ ලොකු දෙයක් නෙවෙයි. දැන් කරත්තේ ලොකු නැති වෙලා. මෙන්න මේ වගේ තමයි ලෝකේ හැටි. මේක තමයි ලෝකේ හැටි. අමාරුවෙන්ම දේ මිනිස්සයට බොහෝ ලොකුවට දැනෙනවා. එහෙමනම් ලේසිම දේ නොකරන්නටත් අමාරුම දේ කරන්නටත් පෙළඹෙන්නේ ඇයි? සියලු දෙනාම එකම මිරිඟුවක් පස්සේ දුවනවා. ඒ මිරිඟුවේ ඉස්සරහින් දුවන කෙනා මමයි කියලා සන්තෝෂ වෙන සන්තෝෂ වීමක් තමයි මේ ලෞකික ලෝකයේ මිනිස්සු ළඟ තියෙන්නේ. වෙන සන්තෝෂයක් නෙමෙයි. මිරිඟුවක් පස්සේ දුවනවා, මිරිඟුව පස්සේ මම ඉස්සරහින්ම දුවනවා කියන සන්තෝෂේ තියෙන්නේ. එච්චර වෙන මොකවත් නැහැ. මිරිඟුවේ ඉස්සරහින්ම දුවනවා. ඇති බුදුවරුන්ට ආර්ය ශ්‍රාවකයන්ට තමයි පේන්නේ මොඩියෝ මිරිඟුවක් පස්සේ ඉස්සරහින්ම දුවනට තියෙනවද? එතකොට ඉස්සරහින්ම රැවටෙන්නේ තමන් තමයි. එහෙනම් රැවටීම අතර පළවෙනියා ඔබ කියන එක එතනින් අදහස් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුව දවසක් ඔය වගේ මිරිඟුවක් පස්සේ දුවන වෙලෙන්දෙක් දිහා දැකලා දැන් මේ වෙලෙන්දා ගණන් හදනවා. 3 මාසක බිස්නස් ඉස්සරහට ගණන් හදමින් මුදල් ගණන් කරමින් නේද කරත්තකාරයා ඉන්නවා වෙලඳාම ඉවර කරලා. ආනන්ද බුදුහාමුදුරුව දැකලා, මේ මිනිස්යාව දැකලා සිනා පහල කරනවා. බුදුහාමුදුරන්ට සිනාවක් පහල වෙනවා. සිනා පහල වුණාම ඉතින් අහනවා මේ ආනන්දහාමුදුර ඇයි බුදුරජාණන් වහන්සේ සිනා පහල කරේ කියලා. ඊට පස්සේ කියනවා ආනන්දේ අර බලන්න අර වෙලෙන්ද තාම මාස ගානකට මේ ව්‍යාපාර සංවිධානය කරනවා. එහෙත් අද අද දිනෙම ඉරමුදුන් වෙන යාමේ පහු කරන්නේ නැහැ ওই මිනිස්සයා. ඉරමුදුන් වෙන යාමේ පහු කරන්නේ නැහැ මිනිස්සයා. මේ ලෝකේ අතහැරලා යනවා ওই මිනිස්සයා හදිසි මරණයකට ලක් වෙනවා. එහෙම බුදු කෙනෙකුට පේනවා. එහෙම පෙරලා ඇත්තටම ඔබ හැම දිනාටමත් නේද හරියටම දිනේ ලියලා දුන්නා නම් එහෙම ජීවිතේ ඊට වඩා සංවිධානය කරගනිය වැඩ ටිකනේ. ඒකවල දන්නවනේ අහවල් දවසේ හරියටම මට වීසා එක හම් වෙන්නේ කියලා. ඉතින් ජීවිතේ එහෙමයි. එනිසා අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන පින්නතුනේ. මේ ලේසිම දේ ලේසිම නිවන තෝරගන්න. කොහොමද අපි මේ මේක ලේසි කියන්නේ කොහොමද? මේක ලේසි කියන්නේ වෙනතර නිවන් දකින්න ඇස කන නාසය දිව ශරීරය වෙහෙසවන්න ඕනේ නෑ. මොකද ඒ ඒ වයින් ඇදලා ගන්න දෙයක් නෙමෙයිනේ මේ නිවන. දැන් මේ මං කියන දේ විශේෂද ඔබට? දැන් අපි දන්නවා නිවන කියන්නේ රූපයක් නෙමේ, ශබ්දයක් නෙමේ, ගන්ධයක් නෙමේ, රසයක් නෙමේ, ස්පර්ශයක් නෙමේ කියලා දන්නවනේ. එහෙමනම් ඉන්ද්‍රියන් වැඩක් තියනවද? එහෙනම් ඉන්ද්‍රියන් වෙහෙස කරන්න ඕනේ නෑනේ. එහෙමනම් ඉන්ද්‍රියන් වෙහෙස කරන්නම ඕනේ නෑ. ඒ ලේසි, හරි. ඒ නිසා ලේසි කියලා කියනවා. නිවන් දකින්න එක හරිම ලේසි දෙයක් කියලා කියනවා. ඊළඟ කාරණේ තමයි පංච උපාදානස්කන්ධය ගත්තහම ඉන්ද්‍රියානුබද්ධව මේක ක්‍රියාත්මක වෙද්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තමයි යමක හඳුනා ගැනීමක උපාදානයක ලෝභයක දෝෂයක මෝහයක තියෙන්නේ මොකද්ද කියලා හෙවොත් අපිට කියන්න පුළුවන්කම තියෙන්න ඕන පංච උපාදානස්කන්ධය තමයි තියෙන්නේ. ලෝභය ඇතුළේ තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට වහල් වීම. ද්වේෂය ඇතුළේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයට වහල් වීම. මෝහය ඇතුළේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයට වහල් වීම තියෙන්නේ. වෙනතර මෝහයට පත් වෙච්ච මිනිස්සු එහෙම දැකලා නැද්ද? මම දැකලා තියෙනවා. ඒ සමහර අය දමිල ජනතාව එහෙම වතු කරේ මේ දෙයියෝ එහෙම වැඳගෙන ඉන්නවා. නාලලේ අලු ගාගෙන එහෙ මෙහෙ යනවා. දැක්කහම දෙයියන්ට බයයි වැඳගෙන එහෙ මෙහෙ යනවා. මේ මිනිස්සෙකින් ඇහුවාම ඕගොල්ලන් දෙයිය මොනවද කියලා තියෙන්නේ කියලා ඇහුවාම මොකක්වත් දන්නේ නැහැ. ඒ මොකක්වත් දන්නේ නැහැ. මොකක්වත් කියලා නැහැ. නිකාම් නිකං භක්තියක් ඇදහිල්ලක් විතරයි තියෙන්නේ. මුකුත්ම නැහැ. ඒ වගේ ඉතින් පිනතුනේ නොයෙකුත් ආගමික සංකල්ප වලින් මිත්‍යා මත ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මිත්‍යා මත වල එළඹගෙන කිසිම පරක් තෙරක් විද්‍යාත්මක න්‍යායක් පදනමක් නැති දේවල් දරාගෙන ඉන්නකොට අපි ඒකට කියනවා මෝහය කියලා. එයා ඒක දිගත් දන්නෙත් නැහැ, බලලත් දන්නෙත් නැහැ. දැන් අපේ බෞද්ධය පින් කරනවා, වැඩක් අය පින් කරනවා. ඒක කරන්නේ අවබෝධයෙන්ද කියලාත් අපි බලන්න ඕන. දැන් පින් කරන කෙනෙක් ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ අහනවා, දැන් මේ නිවන් දකින්න පින් කරන අය ඉන්නවා. ඒගන් ඇයි අය ගැන කතා කරන්නේ? මේ සසර සුවපත් වෙන්න පින් කරන අය ගැන නෙමෙයි. දැන් නිවන් දකින්න පින් අරන කෙනෙක්ගෙන් ඕන පරිපූර්ණ වෙන්න යා පින් කරනවා නම් අහන්න ඕන, දැන් පින් කොච්චර පිරීලා තියෙනවද? මනෝබෝධිතව පින් කරන කට්ටිය ඒක දන්නේ නැහැ. එතකොට තව පින් කොච්චර කළ යුතුද? ඒකත් දන්නේ නැහැ. තාපින් කොච්චර අඩුපාඩුද ඒකත් දන්නේ නැහැ. ඉතින් එතනක් තියෙන්නේ මෝහය. එතකොට ඊළඟට තව පව් හොදන කෙනෙක් ළඟට යනවා බුදුහාමුදුරු. ඉන්දියාවේ දැනුත් ඉන්නවනේ නේද පව් සෝදනයි ඉන්නෝ ගගේ මහැලා. ධ්‍යාන බුදුරජාණන් වහන්සේ ඔබේ දැන් පව් කොතරම් සේදී තියෙනවාද? දන්නේ ස්වාමීනි. තව කොච්චර පව් සෝදන්න තියෙනවාද? එතකොට මූට එක දිගට තුන් මාසයක් හතර මාසයක් හරි ගගේ බහැලා ඉන්න පුළුවන් එක දිගට. තව කොච්චර සෝදන්න තියෙනවාද කියන දන්නේ නැහැ කියලා. එතකොට අහනවා ඕක නිකන් මහා මෝහයක් නෙවෙයිද? කොට තමයි මෝහය කියන්නේ. දන්නේ නැහැ. දැන් අපි හරියට දැනගෙන යන පාරක අපි ගමනක් යද්දී අපි හරියට දන්නවා මෙතන ඉඳලා අපි අනුරාධපුරයට යන්නේ කියලා. කවුරු හරි කෝල් කරලා අහනවා දැන් ඔබ කොච්චර දුර ගියාද? ආ දැන් අපි ඇවිල්ලා තියෙනවා 150ක් විතර දුර. තා කොච්චර දුර කොච්චර වෙලාවකින් යන්න පුළුවන්ද? අපි හරියට මාර්ගය දන්න නිසා දුර දන්න නිසා අපිට කියන්න පුළුවන්. වේගයක් දන්න නිසා අපිට කියන්න පුළුවන් තා පැයක් ඇතුළත අපිට අනුරාධපුරයට යන්න පුළුවන්. එහෙම නේද? අපි පාර දන්නවනේ. එහෙම කියනවා. පාර දන්නේ නැත්තම් ඒකේ දිග පළල කොහේද යන්නේ කොහේද තමන්ගේ නවාතැන් පොළ කියලා දන්නේ නැතුව යන කෙනෙක්ගෙන් නම් ඇහුවොත් කොච්චර දුර ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. තා කොච්චර දුර යන්න තියෙනවද දන්නේ නැහැ. අන්න එකයි මෝහය කියන්නේ. එහෙනම් රස්තියාදු ගහන අය තමයි ලෝකෙ වැඩිපුරම ඉන්නේ. ඒ කියන්නේ දිගක් පළලක් දන්නේ නැතුව යන අය. ඒ නිසා විනෝදුනේ දිගක් පළලක් දැනගෙන යන්න තමන් යන මාර්ගය. දිගක් පළලක් දන්නේ නැතුව යන්න එපා කිසිම මාර්ගයක. දිගක් පළලක් දැනගෙන යන්න වග බලා ගන්න සැලකිලිමත් වෙන්න. දිගක් පළලක් දැනගෙන යන්න. පංච උපාදානස්කන්ධයේ තුමනාවර නැති නිසා පින්නතුනේ මේක හරීම ලේසි ධර්මයක්. ඉන්ද්‍රියන් අවශ්‍ය නොවන නිසා මේ අවබෝධ කරගන්න ලේසිම ධර්මයේ පින්නතුනේ නිවන. නිරායාසේ ලබන යම් දෙයක් වේද ඒ උතුම් නිර්වාණයයි. ඔක අවබෝධ වෙනකම් මට බැන බැන ඉන්න. අවබෝධ වෙච්ච දාසට සාදුනාද දෙන්න. මේ සම්ප්‍රදාය කොයිබකවත් කොතනකවත් අහන්න හම්බෙන්නේ නැති වචනයක් අහන්න ලැබුණාම ඉතින් මේකට දුස්තගනවනේ විකෘතියයි කියයි එහෙමයි කියලා කියයි. හැබැයි ඉතින් ඕක විදර්ශනා කරන්න තේරුම් ගන්න මට මොකටද විකෘතියක් කියලා බොරුවක් කියලා මේ 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 හතර පහ දිනක් අමාරුයි දාන්න ඕනේ නෑනේ. එහෙමනම් මට එහෙම අවශ්‍යතාවයක් තියෙනවද ඔයත්තන්ට මේ 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 නොමග යවන්න? කාටද එහෙම හිතනවද? මොකටද මට කවර ලාභයක්ද කවර කුසලයක්ද කෙනෙක්ව නොමග යවලා? කෙනෙකුට හරි මාර්ග කියා දුන්නොත් තමයි වටින්නේ. එහෙමනම් මේ හරි මාර්ග කියා දෙන හැබැයි මේක වැරදි විදියට අවබෝධ කරගත්තොත් නම් ගියන්න ඉඩ තියෙනවා. අර මේ කවුද මාර්ගණ ගියාමගේ නේද? ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න හාමුදුරන් වහන්සේ හරියට මේකේ මීන් කරන්නේ මොකද්ද කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ. එකපාරට ක්‍රියා කරන්න එපා. නිරායාසේ යම් දෙයක් ලබනවද යම් දෙයක් වේද ඒ උතුම් නිර්වාණයයි. තේරුණානේ? ඒ උතුම් නිර්වාණය. දැන් නිරායාසේ කියන්නේ මොකද්ද? මේක මගේ තරුණ කාලයේදී මම අවුරුදු 16 15 16 මගේ හිත යටට දැනිච්ච එක දහමක්. මේ දහම දැනිච්ච නිසා තමයි පින්නතුනි මේ දහමේ යථාර්ථය සොයාගෙන ප්‍රායෝගිකත්වයේ සොයාගෙන මම හැමදාම ආරණ්‍යයක් ගානේ භාවනා මධ්‍යස්ථානයක් ගානේ පොතක් ගානේ පෙරල බැලුවේ මේක කොහොමද ප්‍රැක්ටිකලි කරගන්නේ කොහොමද ප්‍රායෝගික කරගන්නේ කියලා මහන්සි වුණා. පුහුදුන් සත්වයෝ කිසි විටක නිරායාසයෙන් නැත. පුතජන සත්වයා කිසිම මොහොතක නිරායාසයෙන් නැත. දැන් ඔබ හිතන්නේ හාන්සි පුටුවකට වාඩිලා හොඳට මෙහෙම නිදාගත්තා මේ මනුස්සයා නිරායාසය කියලාද? නෑ. ඈ හොඳට බඩ පිරෙන්න කාලෙ ඉවර වෙලා ඇඳක දිගහැරලා මෙහෙම හිටියයි කියලා නිරායාසයද? නෑ. ඒව නැත්තම් අතපය අකුලගෙන මෙහෙම සද්ද නැතුව හිටියාම නිරායාසයද? නෑ. නිරායාසයේ පුහුදුන් සත්වයෝ අඳුනන්නේ නැත. නිරායාසයේ හඳුනන්නේ උතුම් වූ අරියතුන් වහන්සේලා පමණයි. මාර්ගඵලලාභීන්ටත් ආයාසයක් තියෙනවා යම් ප්‍රමාණයක. බුදුවරු පමණයි නිරායාසයේ හඳුනන්නේ. බුදුවරු කියලා කිව්වහම උතුම් අරියතුන් වහන්සේලාත් බුදුවරු. ඒ ඇත්තොත් වෙනස් අය නෙමේ. ඒ ඇත්තොත් අනුබුදුවරු. දැන් අපි අනුබුදුවරු කියලා සඳහන් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේට විතරයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා නෑ. අනුබුදු මේ සරියුත් මහරහතන් වහන්සේ, අනුබුදු මුගලන් මහරහතන් වහන්සේ, අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, අනුබුදු ආනන්ද මහරහතන් වහන්සේ තමයි. සියලු දෙනාම අනුබුදුවරු. හයි අනුබුදු නොවන කෙනෙක් නෑ. රහතන් වහන්සේලා ඕනම කෙනෙක් බුදුවරයෙක්, බුදු කෙනෙක්, අනුබුදුවරයෙක්. බුදුවරුම දේශනා කරන ඒ නිර්වාණ ගුණයෙන් එක හා සමානයි. ආයි කිසිම වෙනසක් නෑ. එහෙමනම් නිවන් දකින්න තියෙන වෙනතුරු නිරායාසයෙන්. නිරායාසයේ කිසි දිනක පුහුදුන් සත්වයාත් විඳ නැත. ඒ නිරායාසයට යන මාර්ගය මූලික වශයෙන් අඩුම තරමයක් විඳින්නේ සංයෝජන තුනක් ඇඟෙන් අයින් වෙනකොට. තමා ළඟ තියෙනා වූ ඉතාම ප්‍රබල දිෂ්ටියක් වන සක්කාය දිට්ඨිය එළවා දමන මොහොතේදී තමයි නිරායාසය කියන ගඳන ගන්න. තවලේසි කරන්නද නිරායාසය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. තවලේසි කරන්නම්. දැන් ඔබ රූප දරාගෙන ඉන්නවනේ. එතකොට ඒක ආයාසයක්. ඒ ආයාසය කියන එක දරාගෙන ඉන්න තැනකදී අපි ඒකට කියන බර. බර දරාගෙන ඉන්නවා නම් අපි ඒකට කියනවා ආයාසය. එතකොට වේදනා දරාගෙන ඉන්නවා නම් ආයාසය. සංඥා සංකාර විඥාන දරාගෙන ඉන්නවා නම් ආයාසය. ඇස දරාගෙන ඉන්නවා නම් ආයාසය. ඇස තුල පිහිටා ඉන්නවා නම් ආයාසය. කන නාසය දිව ශරීරය මන දරාගෙන ඉන්නවා නම් ඒකට කියනවා ආයාසය කියලා. ඒක දරාගෙන නැත්තම් කියන නිරායාසය කියලා. කාලය දරාගෙන ඉන්නවා නම් ඒකට කියන ආයාසය කියලා. අතීතයේ අනාගතයේ වර්තමාන සිද්ධි දරාගෙන ඉන්නවා නම් එයා ආයාසයෙන් ඉන්න කෙනෙක්. ඒව දරාගෙන නැත්තම් එතන තියෙන නිරායාසය. තමම් පුජ්‍යලේක් සත්‍යේ පුජ්‍යලේක් ආත්මයක් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා දරාගෙන ඉන්නවා නම් එතන කියන ආයාසය. ඒ දරාගෙන නැත්නම් එතෙන්ට කියන නිරායාසය. කොහොමද මේ දරා නොගෙන ඉන්නේ? දරා නොගෙන ඉන්නට පින්නතුනේ කරන්ට දෙයක් නැහැ. ඒක හරි ලේසි වැඩක් නේ. කරන්ට දෙයක් නැහැ ඒකේ. දුවන මිනිස්සෙකින් ඇසුර නතර වෙන්නේ කොහොමද කියලා ඔබ කියලා දෙන්න උගන්වන්නකෝ යාට. දුවන මිනිස්සෙක් අහන නතර වෙන්නේ කොහොමද කියලා බලන්න. නිවන මොනතරම් ලේසිද කියලා ඔබ කියලා දෙන්න එයාට නතර වෙන හැටි. ඇත්තෙන්ම නතර වෙන හැටි කියලා එකක් කියලා දෙන්න විදියක් නැහැ. එයාට දුවන එක නතර කරගන්න කියලා දෙන්නේ පුළුවන් කව තියෙන්නේ. දැන් බලන්න මොනතරම් හරි විශ්මිතයිද ධර්මයේ කියලා. නතර වෙන හැටි කියලා එකක් නම් මම දන්නේ නැහැ. හැබැයි ඔය දුවන එක නතර කරගත්තාම නතර වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් නිර්වාණය මාර්ගය යන්නේ ආකාරය වෙනතුනේ. එහෙම නිවන් මඟ කියලා මඟක් නැහැ. ඔබ දුවන එකෙන් නතර වුණා නම් ඔබ නතර වෙන්න මා නතර වෙලයි සිටින්නේ. ඔබ නතර වෙන්න මා නතර වෙලයි සිටින්නේ. කාටද මෙහෙම කියන්නේ? අඟුලිමාලට කියන්නේ. ඉතින් ඔය ඇත්තත් අඟුලිමාල කියලා හිතාගෙන මේ වැඩේ තේරුම් ගන්න. තේරුණා. ඔය බණ ටික විදර්ශනා කළොත් දවසක් සතියක් තුන් මාසයක් වසරක් හරි එක දිගට ඔබ ඒකාන්තයෙන් අර අමෘත මහා නිර්වාණයට පත් වෙනවාමයි. ඔබ ධර්මයෙන් සන්නද්ධයි. ඒත් ඔබේ සිත තාම ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නැතුව ඇති. එහෙනම් සිතයි අවබෝධ කරගත යුත්තේ ධර්මය. සිත අවබෝධ කරවන්න ඕන. දැනුමේ තියෙන දේ අපි හදවතේ වඩා හිඳවන්න ඕන. දැනුමෙන් අනිත්‍යයි අනිත්‍යයි කියන හිත නිත්‍යක් අල්ලගෙන නම් දැනුමින් ජීවිතේ දුකයි දුකයි කියලා කියනවා හිත. මේ ලෝකේ සපයි සපයි කියලා අල්ලගෙන ඉන්නවනම් එහෙනම් පින්නතුනේ හිත අවබෝධයටපත් කරන එක තමයි සචිත්ත පරියෝ දපණං. දැන් බලන්න ඔබ කියන්නේ එක්කෙනෙක්, සිත කියන්නේ වෙන එකක් නිසානේ. සචිත්ත ඔබගේ තම සසන්තානේ සසිත මනාකොට දමනය කරන්න. එහෙනම් මෙතන දෙන්නේක් පෙන්වලා තියෙනවා. එතනම සිත කියන්නේ වෙනම එකක්, තමා කියන්නේ වෙනම කෙනෙක්. තමන්ගේ හිත තමන් දමනය කරන්. දැන් තමන් මෙච්චර කාලයක් තමන් බණ අහනවා, මං අහනවා, මං අහනවා, මං අහනවා බණ. හිත ඔව් හිත එහෙ යනවා, වැඩක් නැහැ. ඒසත් තමන් මෙතනින් ගන්න දේ හසුරවන්න ඕන සිත තුළ. ධාරේත චරාත වෙන්නේ පින්නතුන ඒක චරණය කරන්න ඕන හිත තුළ, ප්‍රායෝගික කරන්න ඕන හිත තුළ. එහෙම නැත්තම් හිත තේරෙන්නේ නැද්ද? එහෙම නැත්තම් හිතක් නැද්ද? හැබැයි හිත අඳුන ගන්න අමාරුද? හිත අඳුන ගන්න අමාරු නම් ඔය තේරුම් ගන්න තමන්ගේ පපුව මැද කකියන දුක හිතන, තරහ හිතන, ඉරිසියා හිතන, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම හිතන, බලවේගයක් තියෙන අන්න ඒක තමයි හිත කියන්නේ. මමත්වයේ ඉන්න මිනිස්සු පින්නතුනේ මහා පුදුම මෝහාන්ධකාරයකින් වැහිලා ඉන්නේ. මේ මිනිස්සු පින්නතුනේ ධනයට, බලයට, මෙහෙම නැත්තම් ඉන්ද්‍රිය පිනවීම වලට වහල් වුණාට පස්සේ නොකරන වැඩක් නැහැනේ මේ දේ ලබා ගන්න. අපේ නිවුස් දැක්කහම හැමදාම තේරෙන දේ තමයි මේ මිනිස්සු මේ කරන සාහසික දේවල් මේ කරලා තියෙන්නේ ඉතාම සුළු දේවල් වලට. ඉතාම සුළු දේවල් වලට. ඒ මිනිස්සුන්ට දෙනෝනේ සෑහෙන තත්ත්වයක් ආරක්ෂා කරන්න. නැත්තන්නත් තියනවාද? සෑහෙන තත්ත්වයක්. අර මෝහාන්ධකාරයෙන් පිරුණාට පස්සේ තමන්ට තියෙන මේ පොඩි පොඩි දේවල් ලොකුවට පේනවා. සෑහෙන තත්ත්වයක්. සෑහෙන ධනයක්. සෑහෙන බලයක් මෙතන තියෙනවා කියලා හිතෙනවා. ඒක නිකන් අර කූඹියටත් ඉතින් අර පොඩි වතුර ඒකකුත් මහා ගඟක් වගේ දැනෙනවනේ නේද? අන්නය හා සමානයි මිනිස්සයා. අපි පොඩි කෝප් එකකින් වතුර ටිකක් අරගෙන මෙහෙට දැම්මට පස්සේ මිනිස්සයා හිතනවා ඇති මේ අහස කඩාගෙන ඇටිලා මහා ගම් වතුරක් හෙළුවා කියලා. හිතේ කූඹියා පෙරලගෙන යනවනේ ඒකට. ඉතින් ඒ වගේ මේ පොඩි මිනිස්සයා පොඩි නිසා පටු නිසා මේ පුංචි දේවල් මහා තත්ත්වයක් මහා ධනයක් මහා බලයක් වගේ අර කූඹියට වතුර කෝප්පේ වගේ දැනෙනවා. අවදි වෙන්න, මේ වචන නිසා අවදි වෙන්න. කිසිම තත්ත්වයක් තියාගන්න එපා. මනෝමය මනක් කල්පිත කිසිම තත්ත්වයක් තියන්න එපා. තත්ත්ව තියාගෙන ඒවට ගෞරවය ප්‍රාර්ථනා කරන්නත් එපා. කිසිම තත්ත්වයක් නැති කෙනෙක් වෙන්න. ඒ කියන්නේ හීන තත්වයකට යන්න කියන එක නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. හොඳට ඒක මතක තියාගන්න. කිසිම තත්වයක් හීන තත්වයකුත් නැහැ, ලොකු තත්වයකුත් නැහැ. එහෙනම් අදිමානයකුත් නැහැ, හීනමානයකුත් නැහැ. සමහර අය හිතනවා මේ හීනමානය ඇති කරගත්තන් හරි කියලා. නැහැ. හීනමානය තියාගන්නත් එපා, අදිමානය තියාගන්නත් එපා. සමානයි කියන හිතන මානය තියාගන්න එපා. මිනිස්සු හිතනවනේ අපි හා සමානයි ඒගොල්ලෝ. එහෙම හිතනවා. වැරදිලා නැත්නම් අපිට වඩා උසස් ඒගොල්ලෝ. එහෙමත් විතර එහෙම නැත්නම් අපිට වඩා පහත්ව තමයි මිනිස්සුන්ගේ කෝණ. ඒකක්වත් තියාගන්නකෝ. හේපා කියන්නේ ඒ හැම දෙෙම සෑදෙන්නේ පුජ්‍යලත්වය පදනම් වෙලා. පුජ්‍යලේකුටයි ඒ ඔක්කොම තියෙන්නේ. අපි දකින මේ සමාජයේ හැමෝටම ගරු කරගෙන ඔළුව පාත් කරගෙන ඉන්න අයත් ඉන්නවා. හැමෝම ප්‍රශංසා කරනවා එයා හරි අහිංසකයි, හරි නිහතමානී, හරි කීකරුයි කියලා කියනවා. තව කෙනෙක් ඉන්නවා පවුලේම හරි මහාන් තත්තයි. ඔක්කොටම වඩා ඉහළින් කතා කරන්නේ හැමදෙස්සෙම උඩින් ඉන්නේ නේද? එහෙම අයත් ඉන්නවා චරිත. ඊළඟට තව අය ඉන්නෝ ඕ සමාන පාතිකවානේ. ඒගොල්ලෝ කොතෙන්ට ගියත් ඒ ස්වභාවයට හැඩ ගැහිලා ඕ අපිත් එක්ක හා සමානෝ මේ ඉන්නවා කියලා හරි හොඳයි කියලා කියනවා යාව. නමුත් ගැඹුරෙන් ආධ්‍යාත්මය තුළින් කිසිම තත්ත්වයක් නැති කෙනෙක් වෙන්න ඕන. මට තියෙන සැනසිල්ල ඒකයි පෙන්නතුනේ. මං කිසිම තත්ත්වයක කෙනෙක් නෙමෙයි. කිසිම තත්ත්වයක කෙනෙක් නෙමෙයි. ඉහළ තත්ත්වයක කෙනෙකුත් නෙමෙයි. පහළ තත්ත්වයක කෙනෙකුත් නෙමෙයි. මොනම තත්ත්වයක කෙනෙකුත් නෙමෙයි. ඉතින් මට හරි ලේසි. ඒ තත්ත්වයක් මේ මේන්ටේන් කරන්න නැහනේ. තත්ත්වයක් නඩත්තු කරන්න ඕනේ නැහැ. ඒ නිසා බයකුත් නැහැ. ණයත් නැහැ, බයත් නැහැ. තත්ත්වයක් නඩත්තු කරන්න උනා නම් ඒක මොකද වෙන්නේ? මල්ලාස්ති පයින් යන්න ලෑස්ති, බස් එකේ යන්න ලෑස්ති, ගහක් යට ඉන්න ලෑස්ති, ආර ඉන්න කොහරි ආරණ්‍යයක ඉන්න ලෑස්ති. කොයි කොහේ ජීවිතේ කොතන කවද ගත වේද කියන දන්නේ නැහැ. අර සකුණෝ විය පබ්බජ්ජා වගේ කොහෙට පියාමල යනවද දන්නේ නැහැ. ඉතින් ඉන්නවා. ඒ ගැඹුරු මනසේ ස්වභාවය ඒ ස්වභාවයක් දරාගෙන නමුත් ඉතින් සම්මුතියෙන් ඉන්න පුළුවන්කම තියෙන තමන්ට අයිති තැනක තමන් අදාගත්ත තැනක තමයි සම්මුතියෙන් ඉන්න පුළුවන්. එහෙම නැතුව මේ මම කුරුල්ලෙක් වුණා කියලා ඉවරලා කොහේ හරි පන්සලට ගියාම මට ඉඩ දෙන්නේ නැහැ ඉන්න. ඈ දවස් දෙකක් ඉන්න දෙයි දෙකක් ඉන්න දෙයි තුන්වෙනි දවසේ ඔරවල බලයි පන්සල අල්ල ගන්නවද කියලා. ඈ මේ පිඟානේ හත්පොලකට පලා බෙදලා තියේ පලයන් පලයන් කියලා. ඈ පන්සල් වල සිද්ධිය දන්නේ නැනේ නේ. සාමාන්‍යයෙන් කෙනෙකුට පලයන් පලයන් කියලා කියන්න ඕන නම් එම පිඟාන වටේටම පලා බෙදෙනවා. එතකොට තේරුම් ගන්නවා මේ පලයන් කියලා තමයි කියන්නේ කියලා. ගෙදර මහත්තයාට එහෙම බෙදන්න එපා එහෙමනේ. නෝනට ඒ අතර වටේම පලා බෙදන්න එපා. එතකොට ඒ වගේ කල්පනා කරා මොකද මේ හත් පොලකට පලා බෙදලා තියෙන්නේ කියලා. ඉක්මනින්ම තේරුම් අරන් ගියා. මෙන්න මේ පැවිදි දම තියෙන්නේ පින්නතුනේ ආධ්‍යාත්මික අර සිත තුළ තියෙන්නේ පැවිදි දම. පුජ්‍යලත්වයේ තියෙන්නේ දිහි බව තියෙන්නේ අභ්‍යන්තරේ, පැවිදිකම තියෙන්නේ අභ්‍යන්තරේ. බාහිර පරිපජ්ජසේ කියන්නේ වෙනම එකක්. බුදුහාමුදුරුවෝ අගය කළේ බාහිර පෙනුම නෙමෙයි. බාහිරෙන් ඉසපාල ඉන්නවද, දෙවුර පොරවල ඉන්නවද, තනයුරේ ඉන්නවද, එයා සුදු ඇඳුම් ඇඳලා ඉන්නවද, කහා ඇඳුම් ඇඳලා ඉන්නවද නෙමෙයි. ඔබටත් ගිහි ජීවිතයේ ඉඳගෙනම මහා මගපල නිවන් සාක්ෂාත් කරගත්තොත් ඔබේ ආධ්‍යාත්මික අර පැවිදි සුවය, පැවිදි ලක්ෂණ ඔබ අත්දකින්න. තේරුණා නේද? ඒ පැවිදි සුවය, පැවිදි ලක්ෂණ අත්දකින්න. නිරායාසයේ කියන එක නිර්මාණය කරගත්තට පස්සේ පින්නතුනේ පුදුම සහනයක් නැති වෙන්නේ. නිරායාසය වඩා වැඩිම සඳහා කවරක් වෙහෙස කළ යුතුද? ප්‍රශ්නාර්ථයක් නේ. නිරායාසය උදා කරගන්නේ කෙසේද? නිරායාසනේ යබා ගැනීම සඳහා කවරක් කුමන ආකාරයේ වෙහෙසක් විය යුතුද? ඒකට උත්තරෙත් නැත. කුමන ආකාරයකවත් වෙහෙසක් විය යුතු නැත. කුමන මාවතකවත් ගමන් කළ යුතු නැත. මේ මොහොතෙත් සබාධම නිර්වාණය ඔබ වටා වෙලමින් පවතිනවා. ඒත් ඔබ හඳුනන්නේ නැත. ඒක පුදුමයක් නෙමෙයි කියමුකෝ. ඒක ආශ්චර්යමත් ධර්මයක් නේ. පින්නතුනේ මිනිස්සු දන්නවද අඩුම තරමේ තමන්ගේ හදවත වැඩ කරනවා කියලා? විනාඩියකට මේ 60-70 වාරයක් විතර වැඩ කරනවා කියලා මිනිස්සු දන්නවද? ඒක දන්නේ නැහැ. මිනිස්සු දන්නවද අඩුම තරමේ ඇහිපිල්ලන් හෙලනවා කියලා, ඇසිපි ගන්නවා කියලා? දවසට ඇසිපිය කොච්චර ගැහුවද කියලා දන්නෙත් නැහැ. එවන අපි වටා මහා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අපි දන්නේ නැහනේ. අපේ ශරීර කූඩුව ඇතුළෙත් මහා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා, මහා ජරමරයක් එන්ජිමක් ක්‍රියාත්මක වෙනවා, දන්නේ. එවනම් පින්නතේ නිර්වාණ ධර්මයේ කියන මේ ධර්මයේ අප වටාම හැසිරෙනවා අපි හඳුනගන්නේ. ඇයි ඒ? සිහිය නැතිකම. එතකොට සිහියක් තියෙනවා. ඒ සිහිය වෙන කොහේදෝ ගිහිල්ලා. වෙන සංචාරයක් ගිහිල්ලා. මේ ලෞකික ලෝකයකට ඇදලා බැඳලා තියලා, ඒ බැඳලා ඒ කැරට්ටලයක් ඉස්සරහින් එල්ලලා තියෙන අර බූරු වගේ. ඒක පස්සේ කැරටලේ කන්න මිනිස්සු දුවනවා. තේරෙනවද? ඒ නිසා වෙනතුනි මිනිසයි සංවර්ධනය කළ යුත්තේ රට සංවර්ධනය නෙමෙයි මිනිසයි සංවර්ධනය වේ යුත්තේ. මොකද මිනිසා තමයි මේ වෙනකොට දුර්ලභ දුර්වලම වෙලා තියෙන මිනිසා සංවර්ධනය වේ යුතුයි. ඒ නිසා දරුවන්ට කියලා දෙනවද දරුවෝ මේ ආර්ථිකය සංවර්ධනය කරගන්න නෙමෙයි ඔබ සංවර්ධනය විය යුතුයි කියලා. මේ ආර්ථිකයෙන් බැටකාපු සමාජයක් නිසා වෙන්නේ ති මේ උගන්නලා දරුවන්ට අවසානේ කියලා දෙන්නේ මේ කන්න බොන්න ගියක් දොරක් හදාගන්නයි යාන වාහනයක් කරගෙන සැපසේ ඉන්න පසුබිම තනාගන්න තමයි මේ ඔක්කොම ඉගැන්නිල්ලේ පරමාර්ථය යථාර්ථය. රස්සාවල් කරන්න ඕන, සල්ලි ටිකක් ගොඩ ගහ ගන්න ඕන, යාන වාහන ටිකුයි ඒ මේව ටිකක් ගොඩ ගහගත්තාම මිනිස්සයා පරිපූර්ණයි කියලා හිතෙනවා. මිනිසෙකු එසේ පරිපූර්ණ නොවේ. ඒ නිසා මිනිසා සංවර්ධනය විය යුතුයි, මිනිසාගේ සිත සංවර්ධනය විය යුතුයි. ඒ ආදර්ශය ලබා දෙන්න මෙතෙන්ට එන පින්නතුන්. ඔබ හොඳ උසස් ආදර්ශයක් ලබා දෙන්න මහන්සි වෙන්න. එකක් ඔබ පරිපූර්ණව ඉන්න ඕන. අනිත් එක ඔබ සෑහීමෙන් ජීවත් වෙන්න ඕන. සතුටෙන් ජීවත් වෙන්න ඕන. හැම විටම අන් අයට ගත හැකි ආදර්ශයක් පෙන්වන්න ඕන. ඒ නිසා ඔබ ලෝකයාට ඕන විදියටවත් විනයම් ආකාරයකට අවශ්‍යතාවයකට අනුවත් නොවේ හැඩගැහෙන්න ඕන. ඔබ හැඩගැහෙන්න ඕන ධර්මයට අනුකූල. ධර්මයට අනුකූලතාවය කියන එක තමයි අර කලින් කියලා දුන්නේ නිරායාසය කියන එක. නිරායාසයට ඔබ අනුකූල නම් ඔබ ධර්මයට අනුකූලයි. ඔබ මේ මොහොතේ අත්විඳිනවද භුක්ති විඳිනවද ඒ නිරායාසය? නිරායාසය අත්විඳින්න නම් ඔබට කරා කියන්න තියෙන්නේ ඔබ දරාගෙන ඉන්න සියලු දේ බිමින් තියන්න කියන එක. මනසින් දරාගෙන ඉන්න සියල්ල බිමින් තියන්න. අහුවෙනවද දැනෙනවද නිරායාසය? හරි ලේසි. నిరాయాసే పవత్తన్న ఏమ మారుద నిరాయాసే గేనికి పవత్తన్న మనోద తీయండి. మమ్మ ప్రశ్న హదలో మమ్మ ఉత్తరల పాదినో ఇన్నతులో ఏ తేరుంగాన్న ఒక విదర్శనా కల తేరుంగాన్న ఉత్సాహకరన్నకు సాయినాస వచనేం కీనది ఒక ప్రత్యక్షతావ్యక్ ఎతి కరగాన్న ఒక తుల విదర్శనావక్ ఎతి కరలా మన కివ్వట బారగాన్నపా ఏక అన్న ఎతకొట తమ ఏ ధర్మకరుణ ఒబే ధర్మకరుణ అక్కేన నెత్త ఏక ఎతగం మగే ఒబట మే కారణ ప్రత్యక్ష వెనతురు ఒబే ధర్మే నిమే ఏక మగే ధర్మే ఒబ ఏక ఒబే ధర్మే అబ్బాట పట్కరగానే ఒబ ప్రత్యక్ష కరగాత దాసట මේ નિરાයාසය ක්‍රියේට් කරමින් එඩිට් කරමින් ඉන්නවා වාගේ මට පේනවා. ඒ කියන්නේ සකසමින් ඉන්නවා. નિરાයාසය සකසනවා. කැම සකසනවා වගේ නේද? මේ ඒක එහෙම කරලා කරගන්න බැරි දෙයක්. කමක් නැහැ. සමහර දේවල් ඔබ තුලම ඔබ වැරදීම ඔබ තුලින්ම සිද්ධ වෙලා ඒ වැරදි තුලින්ම ඔබ ඉගෙන ගන්නවා. ඒකත් එක්තරා ඉගෙන ගැනීමක් තමයි. ඒකත් වැදගත්. මොකද අපිත් එහෙම තමයි. සමහර වැරදි අවබෝධයන් තුල ගොඩාක් මහන්සියලා 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 තමයි අවසානයේ අර ඔළුව උඩ තියෙන ස්කන්නාඩි දෙක හොයාගන්න සිද්ධිය නේද? ගේ වටේම හොයලා හොයලා අවසානයේ ඔළුව අත ගන්නනේ. එතකොට මුලින් කියනවා අපි කට්ටිය hina වෙනවා. දැන් අපි ආච්චිලා සීයලාට ඔයගේ වැඩ වෙලා හැමතැනම බැන බැන හොයන වෙලාවල් අපි දැකලා තියෙනවා. එතකොට අනිත් බලාගෙන ඉන්න අයට පේනවනේ ඔලුඩ කන්නාඩි දෙක තියෙන්නේ කියලා. මේ ඉතින් hina වෙනවා. hina වුණාට එයාට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද මේ hina වෙන්න කියලා. එයා තව හොයනවා. තව වෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් වැරදිලා වටේම හොයලා අවසානයේ ඉතින් ඔළුවත ගන්න හිතෙනවා. ඔළුවත ගන්න බලකොට මෙන්න එක්කෝ ඔළුවේ 50. දැන් 50ට ඔය ඇත්තන්ට ඔය වැඩි වෙලා ඇති. ඕන්නම් 50 ඔළුවේ ගහගෙන වටේම හොයලා ඇගෙදර ඉන්න අය ඔක්කොටම බැලලා 50 කොහෙ දාලාද දන්නේ නැහැ කියලා මේ බලකොට මේ ඔළුවේ 50. ඒක එහෙම දෙයක් වෙනවනේ. දවසක් ඔය බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා මේ ටෙස්ටරේ හොයනවා. හැම තැනම හොයනවා. පෙරලගෙන හොයනවා හොයනවා හොයනවා. මිනිහා ඒක හොයන්න අර අනිත් ඒවා කූරු ගන්නෙත් ඒ ටෙස්ටරෙන්මයි. අල්ලගෙන ඉන්නේ ඒක. ඉතින් හැම තැනම බලන මේ තිබුණ හාමුදුරනේ ටෙස්ටරේ මේ දැන් මං කව ටික වෙලා කියලා ඔය අතේ දෙන්නේ මොකද? ආ මේ ටෙස්ටරේ. ඒ වගේ මිනිස්සුන්ට හරි වැරදීම සිද්ධ වෙනවා. නිර්වාණයත් ඔන්න ඔය වගේ සිද්ධියක් පින්නතුනේ. ඒකයි මේක අද්භූත සූක්ෂම ධර්මයක් කියලා කියන්නේ. ඔන්න ඕක ඔන්න ඔය වැරද්ද තමයි කරගෙන තියෙන්නේ. ඔබ නිවන් දකින්න තරම් ලේසි දෙයක් මේ ලෝකේ තවත් නැහැ. හැබැයි ලේසි දේවල් කරන්න අකමැති නිසා, අගේ නැති දේවල් කරන්න අකමැති නිසා නිර්වාණය මිසුන් හොයාගන්න අමාරුයි. ඒ නිසා අගේ දේවල් පස්සේ දුවලා 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 කෙළවරටම ගිහිල්ලා ආයි අගයක් නැති බව මේ ලෝකේ තියෙන මිනිස්සුන් විසින් දීපු අගයක් මිසක් ලෝකේ කිසිම දෙයකට අගයක් නැහැ කියලා තේරුම් ගත්ත කල ආයි විමට බහැලා ආයි අර මුල තියෙන ධර්මය අවබෝධ කර ගන්න ඕනේ. අපි ඇති කරගත්ත தත්ත අපි ඇති කරගත්ත අගයන් සමහර වෙලාවට අපිට අගේ කියලා හිතන දේ අනිත් කෙනාට අගේ නෑ. කොහොම අපි විසින් කරගන්න මනෝමයා තේ ඕක තමයි බන්ධනේ, ඕක තමයි ඔබ හිර වෙච්ච තැන. ඔතනින් ඔබ නිදහස් වන්න මේ ධර්මයට පැමිණි සියලු දෙනාගේම කූඩුවේ ඉබ්බ ගලවල දොර ගලවල ඇරලා තියෙන්නේ. කලත් ජීවත් වෙච්ච තැන නිසා දාලා යන්න ලෝභයි වගේ. මෙතනින් එහාට ගියාම මට මොනව වේද කියලා ඔබට නිවන් දකින්න ධර්ම අවබෝධය කරගන්න ආසාවක් නම් තියෙන බව අපිට හැඟෙනවා. ඒ වුණාට ඔබට පුළුවන් ධර්මයේ වෙනුවෙන් මැරෙන්න මිය යන්න පුළුවන්. අර දහම්සොඬ රජුරුව වගේ එයා කැමති වුණානේ ධර්මයේ වෙනුවෙන් මිය යන්න කැමති වුණා. ඔබ ධර්මයේ වෙනුවෙන් මිය යන්න කැමතිද? ඔබේ හිතෙන් අහලා බලන්න. ආපෝ මම මොකද ධර්මයේ වෙනුවෙන් මේ යන්නේ? තව කාලයක් ඉන්න බෑ. නමයි බමයි ඉන්නවා පෝෂණය කරන්න. තව බොහොම කාලයක් අපිට ඉන්න පුළුවන්. අපිට එච්චර ආයුෂත් තාම ගෙවිලා නැහැ. තව කාලයක් ඉන්න පුළුවන්. තව අවුරුදු දසවසක්, 20වසක්, 30වසක්. ඉතින් ඔය මෙතන ඉන්න හැමෝටම ඉතින් තව 50වසක් නේද වගේ ගෙවනකොට ඔක්කොම ඉතින් හරි තමයි. ධර්මයේ වෙනුවෙන් මේ යන්න පුළුවන් තැනට හිත හදා ගන්නවත් එක්කම ඔබට නිවන් මාගේ දොර විවෘත වෙනවා. බණපදේ කියන්න ආවේ යකෙක්. සාමාන්‍ය යකෙක් කියන දෙයක් කවුද පිළිගන්නේ? යකෙක් නිවන් ධර්මයේ දන්නව අය බුදු බණපදයක් දන්නව අය කියලා කිව්වම විශ්වාස කරනවද? එහෙමනම් මේ විශ්වාස කරන්න බැරිම තැනකින් තමයි මේ හඬ ඇහෙන්නේ. මම දන්නවා කිව්වා. මට කන්ට ඕන. මම බණපදේ කියලා කන්ට කිව්වා. විශ්වාස නැහැ. එහෙනම් කන්ද උඩට ගිහින් පනින්න. පනිනකොට මම මගදී බණපදේ කියන්න. එතකොට ඒ ඩිංගට අවබෝධ කරගෙන බඩට යන්න ඕන. ධර්මයේ වෙනුවෙන් ඔබට මේ යන්න බැරි නම් ඔබට නිවන් දැකින්න අමාරුයි. මේ යන මට්ටමටම හිත දැඩි කරගන්න හදා ගන්න වෙනවා. සකස ගන්න වෙනවා. පින්නතුනේ අපිටත් එහෙම තමයි. පුදුම අමාරුවක් වුණා එතෙන්ට හිත හදන්න. ධර්මයේ වෙනුවෙන් මේ යන්න ඒ ශාරීරික මරණයක් නෙමෙයි පින්නතුනේ, මානසික මරණයක්. ඉතින් ඔන්න ඔය වැරදි වටහා ගැනීම කරගත්ත මෝඩයෝ තමයි තමන්ගේ ආගම වෙනුවෙන් මිය ගියාම ඔවුන් ස්වර්ගයේ උපදිනවයි කියලා ඉවරලා මේ අකු බොම්බ ගඳන් පනිනවා. ඇත්ත වශයෙන්ම ඔවයි කියලා ඇත්තේ මේ වගේ ගැඹුරු යථාර්ථයක් වෙන්න ඇති ඔය ශාස්ත්‍රවරු. මේ බාහිර මිනිස්සු මේවා මෝඩකමට ගත්තට පස්සේ අමු මෝඩය වගේ වැඩ කරනවා. මරණය සහ ජීවිතය කියන එක තියෙන්නේ පින්නතුනේ හිත ඇතුලේ තියෙන්නේ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ජීවත් වෙච්ච වෙන කෙනෙක් හැටියට පෙවුනට යා මැරිච්ච කෙනෙක්. ඔහුගේ සිතයි මලමිනියකෝ අතර වෙනසක් නැහැ. මලමිනියක් හා සමානයි සිත. ඒකට මලමිනියකට නින්දා ප්‍රශංසා ලාභ සත්කාර වැඩ තියනවද? වැඩන්නේ නැහනේ. පෙට්ටිය මේ කොච්චර වටිනවද? ඒකට ගහලා තියෙන සෙන්ට් එක කොච්චර මිලද? දාලා තියෙන්නේ මේ මොන වගේ මේ හර්ස් එකකින්ද ගෙනියන්නේ නේද? ඒක නිකම් පරණ හර්ස් එකක්ද අලුත් එකක්ද? මල් ශාලාව මොකද්ද? වැදගත්කමක් නැහැ මැරිච්ච මිනිස්සේට. අන්නේ හා සමානයි රහතුන්ගේ සිතත්. ඒ රහතුන්ව නින්දා කිව්වත් අපහාස කරත් කවි කිව්වත් සින්දු කිව්වත් මොනවා කිව්වත් ඒ සිත මලමිනියක් හා සමානයි. අපි ඉතින් ධර්මයේ කියනවා ධර්මයේ රැගෙන යාම, ධර්මයේ ප්‍රචාරය කිරීම, ධර්මයේ දිරිමත් කිරීම අනිත් අයගේ තියෙන පින්කමක්. විශේෂයෙන් ධර්ම මාර්ගයේ යන සමයේම පුළුවන් තරම් අන් අයට ධර්මය අහන්න සලස්සන්න. ඒක මහ පිනක් වෙලා ධර්ම අවබෝධයේ සලසෙනවා. විශේෂයෙන් අවබෝධයට මහන්සි වෙන පිරිස. ඔබට රක්ෂණයේ ධර්මය, ඔබේ දරුවන්ට මව්පියන්ට හැමෝටම තියෙන රක්ෂණයේ ධර්මය, කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන එක කරගෙන යන්න ඕන. පුංචි පුංචි දේවල් වලට මේ සද්ධාව බිඳ ගන්න දේවල් තියාගන්න එපා. එහෙම තියාගත්තොත් එහෙමනම් හරි අමාරුයි. ඔබේ සද්දා උටාස් ගාලා මෙදෙනව දවසෙන් දෙකෙන් මෙදෙනව. ඔය හාමුදුරු රැටත් කනෝ ඇති කියලා කිව්ව ගමන් ඉවරයි. රැටත් කෑම කනෝ ඇති කියලා කිව්වොත් ඒ ඉවරයි. ඒවත් නැත්තම් මොකක් හරි ගෑනු හුටපටයක් අල්ලලා මොකක් හරි එකක් කියපු ගමන් ඉවරයි. මේ එහෙම බිඳ ගන්න සද්ධාවත් තියාගන්න බෑ. මන් දන්නේ මගේ සද්ධාව නම් මගේ ඉන්න ගුරුවරයෙකුට හරි ඔය උගන්නපු කෙනෙකුට හරි මේ පළවෙනි කසාදේ හරි දෙවෙනි කසාදේ හරි මේ කියලා කිව්වයි කියලා හරි ගෑනු හුටපට තිබුණයි කියලා කිව්වයි කියලා හරි මට නම් කවදාවත් සද්ධාව බිඳෙන්නේ නෑනේ. දැන් දවසක් මහා ආවේගයෙන් කවුද මේ ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිලඟ ඕම හුටපටයක් කියන්න පටන් ගත්තා. මම හෝ ඕගොල්ලන්ගේ කවුරු හරිද? නෑල්ලු. ඕගොල්ලන්ගේ ඥාති කවුරු හරිද? ඒත් නෑල්ලු. මම උඹට තියෙන අමාරු මොකද්ද කියලා. ඊට පස්සේ මම අහුවා ඒ ළමයාට මොකක් හරි අමාරුවක්ද? නෑ නෑ කිව්වා. හාමුදුරුවන්ට ප්‍රශ්නයක්ද? ඒත් නෑ කිව්වා. හුඳෙන සතුටෙන් කිව්වා. ඉතින් බතතුටෙන් ඉදපංගෝ. මේ අහක තියෙන දේවල් නිකන් දෘෂ්ටිධාරීව දාගෙන පුදුම අපහසුතාවයකට මිනිස්සු පත් වෙන්නේ පිළිතුරේ. ඒ නිසා ඒ කාලේ විනය වර්ධන කාර්යෝ කියලා කට්ටියක් හිටියා. උන් හැම තිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. මම දැනගත්තා මේ ධර්මයේ දැනගැනීම කියන එක ඕනෝට වැඩි සමහර උදවිය අපායට යන මාර්ගයක් කරගන්නවා කියලා. තේරුණා නේද? අපි ඔය මම ඇඹිලි පිටේ ඉද්දී අපේ මේ වයසක හාමුදුරු කෙනෙක් ඉන්න උන්වහන්සේ ඉතින් ඇල ළඟට වතුරුනාන්න ආවහම එතන ගහක් තියෙන සියමල ගහක්. සියමල ගහෙන් අත්තක් කඩලා අරගෙන ඒකෙන් තමයි බුලත් ඉඩ කහට යන දත් මදින්නේ. එහෙම දත් මදිනකොට අර අතර හිටපු උපාසක ඇත්තේ දත් මිටි කකාර හාමුදුරුවන්ට බනින්න පටන් ගත්තා. පදවදා භික්ෂූන්ට මේ අවස්සල අතු කඩන්න හොඳ නැහැ. අර දුස්සීල භික්ෂුව ආරකෙන් අත්තක් කඩාගෙන අර දත් මදිනවා කියලා ඉවරලා බනින්න පටන් ගත්තා. මම බලාගත්තා හපච්චියේ මේ විනය ආරෝහය ඕනෝට වඩා ඉගෙන ගැනීම කියලා කියන්නේ අපාය නිර්මාණය කර ගැනීමට gadol එකතු කර ගැනීමක් හා සමානයි කියලා. ඔව් දැන් මේ මිනිස්සයා දැන් මං බලාගෙන මං අහුවා ඇයි ඔබ තුමා වෛරින් තරහින් කිපෙන්නේ මේ මිනිස්සයා වෙවුලනවා කේන්දියේ. එහෙනම් පින්නතුනේ වැරදි 1000ක් ඔළුවේ දාගත්තාම ඒ 1000න් තමයි විඳවනවා. බුදුහාමුදුරන්ගේ තියෙන පින්නතුනේ වෘත සීල නෙමෙයිනේ ඔන්න ඔබට කියන්නේ වෘත සීල. වෘත සීල තිබ්බේ නෑ බුදුහාමුදුරුවෝ ළඟ. බුදුහාමුදුරුවෝ ළඟ තිබ්බේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියන පදනමක් විතරයි. ඒ පස්සේ මේ උත සීල වලට දාගත්තට පස්සේ මොකෝ එක විනයක්වත් මොකක්වත් නැතුවනේ අවුරුදු 20ක් රාතන් වහන්සේලා බිහුනේ. මේ විනය දාගත්තාම නිවන දකින්න හරි අමාරුයි. දැන් මම ඕනවට වඩා විනයානුකූලව දේශනා කරොත් නිවන දකින්නේ බෑ ඔබට. මොකද මම රාමු වලට වට වෙවි වචන හලහලා කියන්නේ. ඒ අර විනයට ගැලපෙන්නේ නැහැ. එතකොට ඔබත් විනයක් දාගෙන ධර්මය අහන්න ගියොත් එහෙම චින්තන නිදහස නැහැ. එතකොට අර මේ කරේ ලණුවක් බැඳගත්ත එහෙම නැත්නම් කරේ අර හරහට පොල්ලක් බැඳපු මේ සතෙක් වගේ. ඈ එයාට සීමා මේ මායිම් තියෙනවා. ඒවත් එක ගිහිල්ලා හිර වෙනවා ගිහිල්ලා තැන් තැන්වල. ඒක නිසා එයාට ඒ සත්‍ය අවබෝධ කරගන්න අමාරුයි. පූර්ණ චින්තන නිදහසක් තියෙන අවධියක් තියෙන මිනිස්සේ ක්‍රොබෝ යන්ත්‍රයක් නෙමේ. එයාට හිතල වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. හිතල වැඩ කරගැනීමේ කටයුතු කිරීමේ නුවණක් තියෙනවා. අවබෝධයක් තියෙන්න ඕන. එනිසා ඒවයි වහලුන් බවට පත් වුණාට පස්සේ පිනදුනේ දකින්න බෑ සත්‍ය. එන හිත ලිහෙන විදියට හිත නිදහස් වෙන විදියට තමයි මේ හැමදේම සිද්ධ කරගන්නට ඕන. දැන් මගෙන් ඇහුවොත් එහෙම හාමුදුරු සිගරට් බොන්නේ නැත්තේ විනය නිසාද? ඇත්තෙන්ම නෑ. ඒක නිසා නෙමෙයි. ඒතකොට කිව්වොත් එහෙම හාමුදුරු මේ වැරදි වැඩ කරන්නේ නැහැ කාටවත් කරදරයක් හිරිහැරයක් අපහාසයක් අවඩක් අනර්ථයක් කරන්නේ නැත්තේ මේ 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 කාට හරි බයේද? නෑ. මගේ ස්වභාවය මගේ දහම කැඩියට මිසක් මම කාටවත් බය සිල්වත් වෙන්නෙත් නැහැ මේ නොවෙන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රශ්නය. දැන් ඒ කාලේදී මට මතකයි ඔය අපි ඔය සිගරට් අරක් ඔය මේ බොන්න පවා ගියේ නැත්තේ සමහරලට අම්මා තාත්තට බය නෙමෙයි. ඈ ඒක මට ඕනේ නැති නිසා මම කරන්නේ නැත්තේ. එවන මිනිස්සෙක් අවෝදයෙන් සංවර වෙන තැන කාටවත් බය නෙමෙයි. මම මේ බණ කියන්නේ කාටවත් බය නෙමෙයි. මට ඕන නිසා මම කියන්නේ. දවල් ඔබ බණ අහන්නේ මේ කාටවත් බය නෙමෙයි. ඇත්තට ඕන නිසා බණ ටික අහන්නේ. ඔබ ධර්ම අවබෝධය කරගන්නේ කාටවත් බය නෙමෙයි. ඈ මන්නම් මේ දායකයෙකුට මෙහෙ ඉන්න දායකයෙකුට බය නොකරනවයි කියන වැඩක් මගේ ළඟ නැහැ. මට හිතුනොත් මේ වහල උඩ ඉන්න ඕනේ කියලා මම ඒ වෙලාවට කිව්ල වහල උඩ ඉන්නවා. ආවල් දායකයා පැහැදී පස්ස මට නැහැ. ඒ නිසා වෘත සීලවල පිහිටි අය නම් අන්හරම බයෙන් ඉන්නවා. අන්හරම බයෙන් ඉන්නවා. ඇත්ත වශයෙන්ම සමහරලාට අපේ පන්සල්වල පිරිවෙන්වල එහෙම බයකින් තමයි ඉන්නේ. එහෙම බයකින් ඉන්නවා. අපි ගොඩාක් දේවල් දායකයන්ට පේන්නේ තියෙන හොරෙන් කරන ගොඩාක් දේවල් තියෙන හොඳට වහගෙන මේව කරගෙන එක ලොකු හාමුදුරන්ට පේන්නේ තියෙන්නේ. ඒ චිත්‍රපටියක් එහෙම බලන්න උමනා වුණාම නේද? ඔය හරි කාමරයකට කට්ටිය මේකතු වෙලා දොරවල් ලොක් කරගෙන වහගෙන මේ හොරෙන් කරන්නේ ඒක. කෑමක් කන්න උමනා වුණාම ඒකත් බොහොම හොරෙන් වටේම දොරවල් වහගෙන ඒක බොහොම හොරෙන් කන්නේ. අපේ සංස්කෘතියේ තියෙන එකයි වැඩේ. සංස්කෘතිය බොහොම ප්‍රබල බා විශාල සංස්කෘතියක් තියෙන හොරෙන් කරන්න ඕන ඕන දෙයක්. හොරෙන් කරාම ඒක බොහොම ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ හොරෙන් කරනවා කියලා අනිත් කෙනා දන්නවා. මේ එයත් කියන්නේ ඒක කරනවා නම් හොරෙන් කරපන් කියලා. අනික පෙනී කරන්න එපා ඒක හොරෙන් කරපන් කියලා කියන්නේ. ඒක නිසා මේකට දාන්න පුළුවන් හොර සංස්කෘතිය කියලා. සියලුම දෙනා දන්නවා හාමුදුරුවෝ පොඩ්ඩක් රැට කනවා කියලා. හැබැයි දායකයන්ගේ මතයක් තියෙනවා ඕක පේන්න කන්න එපා කියලා. එහෙනම් ඒක හොරෙන් කෑවහම ඒක කමන්නේ නැහැ කියලා. පින්නතුනේ පොඩි කාලේ කෑම වෙනුවෙන් ඕගොල්ලෝ ළමයින්ට ගහලා නැතු ඇති. කෑම කෑවට ළමයින්ට ගහලා තියෙනවද? අපි භික්ෂූන් වහන්සේලා පොඩි හාමුදුරුව වශයෙන් කෑම කාපු වෙනුවට ගුටි කාලා ඇති අප්‍රමාණ. පිරිවෙන් වල එහෙම වෙන මොකකටවත් නෙමෙයි කෑම කෑව ඒවට දේවල් වලට අපි ගුටි කාලා ඇති ඕන තරම්. ඒ තමයි ශ්‍රේෂ්ඨ සංස්කෘතිය. ඈ ඒගොල්ලෝ සතෙකුට සූපා කරවත් ගහන්නේ නැනේ කරුණාවත් තියෙන කෙනෙක් මේ කෑම කෑව කියලා නේද? ගෙදර ඉන්න බල්ල බැලටවත් ගහන්නේ නැහනේ. ඌට මේක කන්න දීලා නිකන් ඉන්නවනේ. එහෙනම් මොකක් අප මේක කියලා. ඒක තමයි සංස්කෘතිය. ඉතින් පුදුමයි පින්නතුනේ මේ රටේ නිවනක් කොහොමhari මතුවීම ගැන. මොකද ඒ තරම් ගෝත්‍රික අඥාන සමාජයක් තුළ දහමක් මතුවීම පුදුම දෙයක් ඒක. ඉතින් පින්නතුන්ට දැන් පරම මිත්‍යා දෘෂ්ටික නැහැ. මිත්‍යා දෘෂ්ටියක් දැන් සම්පූර්ණයෙන් අඩු වෙලා තියෙන්නේ. නමුත් අර නිවනට සම්පූර්ණ විවෘත කර ගැනීම කරන්න පොඩි පොඩි මදි පුංචිකම් තියෙන අය ඉන්නෝ. ඒගොල්ලන්ට අර ශේෂ ධර්ම තියෙන්නේ. සැඟවුණු පුඩා ධර්ම තියෙන්නේ. අලු යට ගින්දර තියෙන ලිප නිවිලා. ලිප බැලුවාම ලිප හොඳටම නිවිලා. ඒ උනාට තා පොඩ්ඩක් නිකන් රස්නේ තියෙනවා ලිපේනේ. ලිප දුණට ටික වෙලා රස්නේ තියෙනවානේ. ලිපේ රස්නේ තියෙනවා. ඒකත් නැති වෙන්න ඕන. ඉතින් සමහර අයගේ චූටි චූටි ගිනි පොකුරු හොයාගන්න පුළුවන් ටිකක් මේ මතු පිටින් නම් ඒක පේන්නේ ටිකක් කූරු ගන්න ඕන. නේද? දැන් කූරු ගාලා බලන්න වෙනවා කොහොමද මේ මෙයාගේ මනස කියලා ඉවර වෙලා. දැන් ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටිය රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් එයාගේ ගෝලනමක් හිටියා රහත් බවට පත් වුණා. රහත් බවට පත් වුණාට පස්සේ දැනගත්ත මේ ගුරුන් වහන්සේ මේ ඉදියට රහත් නෙමෙයි කියලා. ඈ ඊට පස්සේ කර වැඩේ අර අලියෙක් මවලා අස්තිරාජයෙක් මවලා එක පාරට තමන්ගේ ඇඟට ඉස්සරහට බිඳගෙන આવුත් මොකද කරන්න කියලා ඇහුවා. ඒ විදියට මෙන එන විදියට සලස්සලා එතන පැනලා දුවනවා දැක්කා. රහසේ කිව්වා ඒ ඔබ රහත් නැහැ. ඔබ ඇතුළේ ගිනි පොකුරක් තියෙනවා. දැන් මාරයා හෙට එනවා. ලියුමත් තරම් හෙට එනවා. යන්න ඕන දිහාවට මේ වීසා එක ගහලා මේ ටිකට් එකක් තරම් එනවා හෙට. බලන්න ඔබේ මනසට දාලා බලන්න. අන්න හෙට එන්නේ හෙට උදේට එන්නේ මේ වගේ වෙලාවට මොකද හිත කියන්නේ? අඬලා වැළපිලා නේද කොකද්ද කරන්නේ? දැන් ඉතින් යන්න තමයි වෙන්නේ. හොටු හූරලා තමයි යන්න වෙන්නේ නේද? කොහොමද ඔබ හිත ඇත්තට මුහුණ දෙන්නේට? ඇත්තට මේකට උත්තරේ මොකද්ද? ලෑස්තිද? සන්තෝෂයෙන් ලෑස්තිද? තවත් එහාට ගිහලා ඉතාම සන්තෝෂයෙන් ලෑස්තිද? එක්කෙනෙක් කියයි අපේ මොනුපුරා පොඩ්ඩක් ලොකු වුණාම එන්න. තව එක්කෙනෙක් කියයි අපේ මේ දුවාගේ වෙඩින් එක තියෙන ඉවර වෙලා එන්න. ඈ තව එක්කෙනෙක් කියයි මගේ මේ තා වැඩ කොටසක් තියෙන එක කරලා එන්න. බාලගිරි දෝෂ වගේ අද බෑ හෙට එන්න. ඉතින් ඔන්න ඔතන තමයි නිවන් දක්වන්න තියෙන්නේ. මාරයාගේ දේවල් මාරයට බාර දෙන්න ඕන පින්නතුනි. මාරයාගේ දේවල් අරගෙන යද්දි මාරය අපේ පස්සෙන් එලවනවා. ඇයි? එයාට අයිති දේවල් වගේ. බුදුහාමුදුරුවෝ දකිනවා එක තව උදාහරණයක්. අර මස් කෑල්ලක් ගත්ත ගිජුලිහිණියෙක් වගේ. එක ගිජුලිහිණියෙක් මස් කෑල්ලක් ගත්තාම ඒක පස්සේ අනිත් කට්ටියත් එලවනවා. ඒක අතාරිනකම් අර අර සතාට කොටනවා නෙවිලා. ඉතින් මේ මායත් එහෙමයි. සම්මුති ලෝකෙත් එහෙමයි. මාමුති ලෝකෙත් තියෙන මායෙනේ. මේ ආධ්‍යාත්මික ලෝකෙත් ස්වභාවය ඕකයි. මායගේ දේවල් ගත්තා මායя පස්සේ ගෙන මායගෙන් බේරෙන්න නම් කරන්න තියෙන එකම දේ තමයි අර ගිජුලිහිණි අතාරිනවා වගේ ඔබත් මායට අයිති දේවල් ඔක්කොම අතාරින්න ඕන. එහෙනම් මේ ධනය, දරුවෝ, නිලතල, තානාන්තර, මේ ශරීර ඔක්කොම කාටදයිති? මාරයටයිති. මාරයටයිති දේවල් මාරයට අතහැර දමන්න. පැහැදිලිද? මාරයටයිති දේවල් මාරයාට අතහැර දමන්න. ඊට පස්සේ බලන්න මොනව මාරයක් අත එලවනවද කියලා. කිසිම මාරයක් එලවන්නේ නැහැ පස්සෙන්. පංච මාරේ ජිතෝ නාතෝ. මේ පස්මරුන් පරදලා දිනුවා. මේ ඉන්ද්‍රියන් පහ පරදලා දිනුවා. පින්නතුනේ මේ ලෝකේ අනිත් ඒවා ඔක්කොම අතහැරලා ඉන්නේ කියලා මම දන්නවා අපේ පින්නතුන්. නමුත් බලන්න ආත්ම ස්නේහය, ආත්ම ස්නේහය, ආත්මයට ඇති ආදරය ඇතුලේ මනසින් අත්හැර ගන්න ඩිංගක් අමාරුද නැද්ද? ආත්ම ස්නේහය අතහැර ගන්න අමාරුයි. අරමුණු දෙටි කරලා යම් යම් විදියට හිත හදා ගන්න පුළුවන්. දැන් ඔය මැරෙන්න කැමති මරණයට බය නැති මිනිස්සු එහෙම ඉන්නෝ නිකම් මේ රුදුරු මිනිස්සු. ඒ ඒ ඒ රුදුරු ගතිය නෙමෙයි මෙතෙන් ඕන. ඒ රුදුරුකම සහ රුදුරුකම තුළ එඩිතරකමක් ඇති කර ගන්නවා තමයි. ඒක හැබැයි සතුටින් කරගන්න දෙයක් නෙමෙයි. පීඩණයෙන් සහ විකෘතියකින් කරගන්න දෙයක් ඒක. තේරෙනවද? පින්නතුනේ මේ අපි ඔය ත්‍රස්තවාදී කියලා කිව්වට මේ මිනිසුන්ට යම්කිසි ආධ්‍යාත්මික වාදියකුත් තිබිලා වාදයකුත් තිබිලා තියෙනවා. දැන් මෙහි මරාගෙන මැරෙන කෙනෙක් මැරුණාට පස්සේ ඒගොල්ලෝ ළඟ තියෙන ඒ මල ආත්ම ගෙන්නන්න පුළුවන් කපුවෝ ඉන්නෝ එහෙ. ඒ කපුවලව මෙහි මැරිච්ච අර මල ආත්මේ බෝම්බ පුපුරගෙන මැරිච්ච එක්කෙනාව ගෙන්නලා අහනවා කොහොමද වැඩි කරේ කියලා. එච්චර ජීවන සාංශාරික සහසම්බන්ධතා අවබෝධයකුත් එක තමයි මේ කුරිරු මිනිස්සු මේ කුරිරු වැඩ කරලා තියෙන්නේ. ඒ නැති වෙච්ච ආත්මයත් එක්ක කතා කරනවා. ඒවා මේ නොදැන නෙමේ, මැරෙන බව නොදැන නෙමේ. ඒක තමයි මිනිස්යාගේ කුරිරු බව. මිනිස්සු තුළ පැලපැදියම් කළාම අහවල් ජාතිය නරකයි, අහවල් දැන් ඉන්දියාවේ හැමදාම මේ ලංකාව කෙරෙහි වෛරය ඇති කරනවා. අර මොකද්ද රාවණා කියලා පඹේක් හදාගෙන ඒකට දුණු වලින් විද විදා. අපි දන්නෙත් නෑ රාවණෙක්. ඒ මිනිස්සු මේ විදිහෙ හින්ද තමයි අපි දන්නේ. ඒ මිනිස්සු තාම ඉන්නේ රාවණාගේ කාලේ. මගෙන් අහනු රාවණා හරි පවර්ෆුල් මෑන් කෙනෙක් නේද අර මේ කියලා මං කියන මං දන්නේ නෑ කියලා. උන් රාවණා සංකල්පෙන් තමයි අපි දිහා බලන්නේ. ඒක තමයි පින්නතුනේ මනස්ගත කියන්නේ. අපි අපි කරනවද පින්නතුනේ හනුමා බැඳගෙන ඌට මේ ඊතල වලින් විද විද ඉන්දියාවට වෛර කරනවද? අපේ රාවණාට වෙඩි තියෙ දුන්නෙන් විද්දා, ඒ විස ඊතලෙන් විද්දා, ඒකෙන් අපේ රාවණා මල උඹ හනුමා තියන්නේ නැහැ කිය කිය අපි කියනවද? නේ නේ අපි හනුමට තියන්නේ නැහැ එහෙම. රාවණා කල්පනා කරත් දන්නේ මේ වඳුරෙකුට මේ කියනවට වැඩිය හොඳයි මේ අරන් එන එක කියලා අරන් ඉන්නේ තේ. මේ මිනිස්සුන්ගේ සංකල්ප ඉතින් ඔය ඔය ලෝකෙ තමයි ඉතින් පුදුම මිත්‍යාව. ඉතින් ඔබ තෝරගන්න මේ හැම දෙයක් අතරින්ම ධර්මය තෝරගන්න. ලෝකය කියන්නේ එක්තරා මුලාවක මෝහයක පිස්සුවක තියෙන දෙයක්. අනේ මං ඒකෙන් අදාද මාත විඳෙන්න ඕන, මගේ දර්ශනයේ මුදවා ගන්න ඕන, මගේ හිතේ මුදවා ගන්න ඕන. පක්ෂ, ජාති, වර්ග, කුල මල ભેද මේ ඔක්කොම අත්හැර ගන්න ඕන. එතන පක්ෂයක් තියෙනවද? පක්ෂයක් තියෙනවා නිවන් දකින්න බෑ වෙනවද? පක්ෂයක් නැති වෙන්න ඕන නිවන් දකින්න. පක්ෂ කියන ඒවායි මිනිස්සු එලිලා ඉන්නේ මේ තමන්ට ලාභ සත්කාරයක් තියෙන නිසා, එක්ක පරම්පරාවෙන් ආපු නිසා, නැත්නම් ඒ පක්ෂ තමන්ගේ එකෙක් ඉන්න නිසා, ඔන්න ඒ නිසා තමයි පක්ෂවල ඉන්නේ. දැන් පක්ෂ කියන ඒව මාරු වෙලා වෙනස් වෙලා හැඩ ගැහෙනවා. දැන් පරපක්ෂ ඇත්තෙත් නැහැ. එහෙනම් අපේ මිනිස්සු ඒ අලුත් අලුත් හැදෙන පක්ෂවලටත් පක්ෂපාතී වෙනවා. ඊට ඒ පක්ෂවල ඉන්න මිනිස්සු ඒ පැත්තට පයින්නවා, මේ පැත්තට පයින්නවා, ඒ මිනිස්සුන්ගේ වාහන ටික ගන්නවා, පර්මිට් ටික ගන්නවා, ඒ මිනිස්සු ලස්සනට ඉන්නවා. මේ අපේ උන්දල පක්ෂපාතවලට ගිහිල්ලා මේ දෘෂ්ටිගත වෙලා නිවන් දකින්නේ නැහැ. දැන් මට කමන්නේ පක්ෂෙක හිටියට නිවන් දකින්නේ නැති උනහම ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ පක්ෂක අන්තගාමීත්වයත් අතහර ගන්න බැරි කෙනෙකුට පැහැදිලිවම කියන්න පුළුවන් සක්කාය දිට්ඨියත් අරින්න බෑ. මොකද හේතුව සරල දෙයක් තමයි පක්ෂ, ජාති, පාට, වර්ග අත්හරින එක, මේ ආගම් ගෝත්‍ර අත්හරින එක සරල සිද්ධාන්ත සීමාවේ තියෙන දෙයක්. ඊට වඩා ඒක ලක්ෂ ගුණයකින් වැඩි කළාම බැඳීමක් තමයි ආත්ම ස්නේහය කියන්නේ. ඒ පක්ෂ පාට වර්ග වලට තියෙන බැඳීම සහ ලෝකයට, ධනයට, සම්පත් වලට, දරුවන්ට තියෙන බැඳීම තරහාදී එක තත් මේ පැත්තකට දානවා. ආත්ම සෙනෙහය කියන ගල්ගෙඩිය එක පැත්තකට දානවා. පින්නතුරේ මං කියනවා ඒත් අර ආත්ම සෙනෙහය කියන තනි ගල්ගෙඩිය තියෙන්නේ ඒ ගල්ගෙඩිය පැත්ත චුට්ටක් හරේ අර පැත්තට වඩා බරයි. එහෙමනම් අර පැත්තේ තියෙන තරහදී ටික අඩු කරගන්න බැරි නම් මේ ආත්ම සෙනෙහය කියන බරපතල බිඳීම, සක්කාය දිට්ඨිය නැමැති බරපතල බිඳීම බිඳින්නම බෑ. අපිට එද්දී ඕ එකක්වත් තිබුණ නෑනේ පින්නතුනේ. ධනමාන තිබුණේ කුලමාන තිබුණේ පක්ෂපාත වර්ගය මොකක්වත් දන්නේ නැතුව අපට තිබුණේ ආත්ම සෙනෙහේ බිඳ ගන්න විතරයි. ඒ නිසා අපි ඒකත් එක සටන් කරලා අපි ඒක බින්දා. හැබැයි මෙතෙන්ට එන සමහර අයගේ ළඟ අර අනිත් පැත්තේ තරහදී තව ගොඩක් දේවල් තියෙනවා. ඒව බිඳගෙන ඉවර වෙලා තමයි යාට මේ පැත්තේ බිඳ ගන්න වෙන්නේ. ආගමක් නැහැ, ජාතියක් නැහැ, වර්ගයක් නැහැ, කුලයක් නැහැ. කාටද? මට නැහැ. තවත් එහාට කිව්වොත් ගියොත් එහෙම ගැඹුරින්ම කියතොත් අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. තවත් ගැඹුරට කිව්වොත් එහෙම ස්ත්‍රියෙක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි. වරහන් ඇතුළ කියන්න ඕන නපුරුසකත් නෙමෙයි කියලා. හැරදි වැටීමක් ඇති කරගත්තොත් එහෙම. ඉතින් ඒ නිසා කිසිම පුජ්‍යලයක් නෙමෙයි. ඉත්තාහම් පුරිසෝතිවා කිංචිවාපන අඤ්ඤස්මින්. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එහෙම නැත්තම් වෙනාන් කෙනෙක් හරි කියලා හිතනවා නම් මාර දිට්ටි ගතන්න තේ ඔබ මාර දෘෂ්ටිය. දැන් ඔබ මාර දෘෂ්ටිය දරන් තියෙන බලන්න හිතෙන් අහලා කවුද මේ කියන්නේ? රහත්මේනින් වහන්සේ නමන්නේ. ඔබේ සිත අවබෝධයටපත් කරන්න ඔබ නම් අවබෝධයටපත් වෙලා ඉන්නේ මන් දන්නවා. දැන් තියෙන කාරණය තමයි සිත අවබෝධයටපත් කරන්න. සචිත්ත පරියෝදපණං හිත මනාව දමනය කරන්න, දපණය කරන්න. දැන් ඔබ සටන හිත දහමට අනුගත කරගන්න. සිත මේක අවබෝධ කරගත්තොත් පින්නතුනේ ඔබ නිදහස්. හරියට මේ ධර්මයේ ලං කරනකොට පින්නතුනේ හිතට අර මීමැස්සෝ එහෙම එලවන්නේ. අපි දුම් මුට්ටි එහෙම හදලා අල්ලන්නේ, ඇල්ලුවාම මීමැස්සෝ ටික අයින් වෙනවා. ඊට පස්සේ මේ වැදේ කඩා ගන්නවා. මේ ධහමත් ඒකයි. මේක ධර්මයේ හරියට වටහාගෙන ඒ ස්වභාවයේ මනාව තේරුම් අරගෙන ඒ ධහම හිතට ලං කරන්න ඕන. හිතට සමීප කරනකොට අර මීමැස්සු ඉගිලෙනවා වගේම මේ හිත ඇතුලේ තියෙන අවිද්‍යා අන්ධකාරයන් මෝහයන් දුර වෙලා යනවා. හැ ඉගිලිලා යනවා, සුවිසුද්ධ වෙනවා. අවසානයේ එක දෙක හරි ඉතුරු වෙලා ඉන්නවනේ. ඒකත් හොඳට මේ ධර්මයෙන්ම දුංගස්සනකොට ඒකත් යනවා ඉගිලා. අන්නේ එක්කෙනා අවසාන ගියපු දවසට තමයි සෝයි සුද්දං අහෝසි කියලා තේරෙන්නේ. පිරතර ධර්මයේ අපි ගැඹුරින් ගැඹුරට යන්න යන්න අපේ තීක්ෂණතාවේ තව තව ප්‍රබල කරන්න ඕන. තේරුණානේ? අපි ඉස්සර දුරේක්ෂ භාවිතා කරනවානේ මේ අහස බලන්න. විද්‍යාඥයෝ දියුණු වුණේ වැඩි පරාසයක් එක තේරුම් ගත්තේ ඒ දුරේක්ෂය එන්න 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 තීක්ෂණ භාවය වැඩි කළානේ. තීක්ෂණ භාවය වැඩි කළා. ඒ තීක්ෂණ භාවය වැඩි කරපු නිසා තමයි අපි අනන්ත සක්වලවල් හොයාගන්නේ. ජීවිතේට කවදාවත් මිනිස්සුෙකුට යන්න කියලා හිතන්නවත් බැරි සීමාවල් තේරුම් ගන්න. ඒක තමයි දුරේක්ෂයේ තියෙන ප්‍රබලතාවය වැඩි කරා. හැබැයි එකම දුරේක්ෂය හැමදාම තියාගෙන හිටියනම් එහෙම අර එතකොට ඒ සීමාව අපි බලාගෙන නවග්‍රහ මණ්ඩලයේ බලාගෙන ඉඳී. අපි දුරේක්ෂය ප්‍රබල කළා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා අපි එන්න එන්න සිහිය අවධානය හොඳට අවදි කරගන්න සිද්ධ වෙනවා. නෙවැරදි පදනම තුල ඉඳලා. වැරදි පදනමක තියලා වැඩක් නැහැ නේ. දැන් අපි වාහනේ වැරදි පාරකට හරවලා හයියෙන් රේස් කළාට වැඩක් නැහැ නේ. එයා එතකොට ගමනක් යන බව ඇත්ත. වැරදි පාරේ. ඒක වැඩක් නැහැ. දැන් සමහර අය කියනවා අනේ අහවල් අය අහවල් ආගම හරියට අදහනවා කියනවා. වැඩක් නැහැ. වාහනේ වැරදි පාරට හරවලා තින්නේ. හයියෙන් රේස් කරනවා තමයි. හොඳට අදහනවා තමයි. කොහෙද යන්නේ? අපායට යන්නේ. මොකද ඔවුන්ගේ පිළිවෙත් අකුසල ගාමි ප්‍රතිපදාවන් තුළ පිහිටලා තියෙන නිසා. හරකගේ කරට නූලක් දාලා දෙයියන්ට කියලා බෙලි කපනවා සත්තුන්ගේ. ඈ යකඩ ලෑල්ලක් රත් වෙච්ච යකඩ ලෑල්ලක් උඩ ඉඳගෙන සත්තුන්ගේ බෙලි කපන්න කිව්වම ඌ සිගරට් එක පුච්චලා බිම දාලා පාගලා ඒකෙන් කපනවා. කොහොමද යන්නේ මිනිස්සු? ඒස වැරදි මාර්ගයකට දාලා වෙනතුර රේස් කළාට වැඩක් නැහැ. හරි මාවතේ හරි ආකාරයේ විදර්ශනා වැඩෙන්න ඕන. දැන් කුඹුරක් කරනවායි කියලා වුණත් නිකන් ඇඟේ හයියට කොට කොටාගෙන ගියාට වැඩක් නැහැ නේ. ඒ කුඹුරක් කරන මිනිස්සයා දන්නෝ කාලය දන්නෝ. කාලය හරියටම යොදා ගන්න ඕන. එහෙම නැත්නම් කුඹුරක් සරු වෙන්නේ නැහැ නේ. හරියටම කාලය යොදා ගන්න ඕන. හරියට වැසි කාලය, වැසි එන්නේ නැති කාලය මනාවට ඒ මනුස්සට තේරෙන්න ඕන. පහළ වෙන්න ඕන. එහෙම පහළ වෙලා නිසි ආකාරයෙන් අවබෝධයෙන්, සිහියෙන්, නුවණින්, ප්‍රඥාවෙන් ඒ දේ කළත් තමයි එයා හරියට කලට වේලාවට පළවැළ නෙලාගන්නේ. පළ නෙලාගන්නේ. ඒ නිසා ඒ ගොවිතැනක් කරනවා වගේම තමයි මේ හිතක් හදන එකත්. ඒ නිසා හරියට හිත පිහිටුවා ගන්න ඉතින් අමාරුයි. වරදිනවා තමයි. හැබැයි වැරදීම් තුළ ඔබ ඉගෙන ගන්නවා කොහොම හරි මහන්සි වෙන එක තුළ එයා යම් දවසක සත්‍ය අවබෝධ කරනවා. දැන් වීර්යය කරන්න කියනවා එක වෙලාවක. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ කරන්න දෙයක් නැහැ කියලා තව වෙලාවක. එතකොට මේ මොකද්ද කරන්න කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ මේ කතා කරන වීර්යය මොන වගේ වීර්යයක්ද කියන එක ඒක පරස්පරතාවයක් නැහැ. මේක තියෙන සම්මා වායාම. එතකොට වායාම කරන්න කිව්වේ නැහැ මම. සම්මා වායාමයේ දෙන්න කිව්වා. සතිය කරන්න කිව්වේ නැහැ මම. සම්මා සතියේ දෙන්න කිව්වා. පැහැදිලිනේ? ඈ එතකොට හොඳට කල්පනා කරන්න කියලා කියනවා. හැබැයි සංකප්ප කරන්න කිව්වේ නැහැ මම. සම්මා සංකප්ප කරන්නයි කිව්වේ. එතකොට හැමදෙස්සෙම මතක තියාගන්න ඕන පින්වත් මේ වීරිය කරන්න කිව්වහම මේ මේ ධර්මයේ වීරිය කියලා කියන්නේ ආ සම්මා වායාමයේ ධර්මයේ වායාමය. එහෙම නැතුව මේ අර ආවේ අර අනිත් දේවල් වලට කරන උත්සාහයක් වගේ එකක් නොවේ කියලා වටහා ගන්න ඕන පිළිතුරේ. ඔන්න ඕව සිහිය එලවා ගත යුතු කරුණු. එහෙම නැත්තම් අනේ අරකට ගැලපෙන්නේ නැහැ මේක මේකට ගැලපෙන්නේ නැහැ අරක කියලා මේ විචිකිච්ඡාවන් හට ගන්නවා. හැබැයි ඒවත් පවා තමන්ට තේරෙන්නේ තමන් සිහියෙන් ධර්මය අහනවා නම් විතරයි පිළිතුරේ. හොඳ සිහියෙන් ධර්මය අහන්න ඕන. හොඳ අවබෝධයෙන් අහන්න ඕන. එතකොට ගැලපෙන්නේ නොගැලපෙයින් හරි තමන්ට තේරෙන්නේ. දැන් බලන්න මේ නිවන් මඟ පුරුදු කරන්න ඇවිල්ලා කාලයක් සහනශීලීව පුරුදු කරගෙන ඇවිල්ලා මගින් හැලිච්ච අය කොච්චර දෙනෙක් ඉන්නවද? ඒ මගින් හැලුනේ සමහර වෙලාවට අනුන් කියපු දෙයක් නිසා. මෙතෙන්ට වඩා අතන හොඳයි කියලා හිතුව නිසා ඒ ගිහිල්ලා මගින් හැලුණා. සමහර අයට තමන්ට හිතිච්ච දෙයක් නිසා, තමන්ගේ දෘෂ්ටියට නොගැලපීම නිසා. ඉතින් මේ මග එහෙම තමයි පිරුතුනේ. 100ක් මග යන්න ආවහම මේ මග ඉවර කරන්නේ 10 දෙනයි. අනිත් කට්ටිය විවිධ හේතුෙන් කම්මැලිකම නිසා, වැඩ නිසා, කාර්ය බහුලත්වය නිසා, තේරෙන්නේ නැති නිසා, අතන හොඳ නැහැ කියපු නිසා, ඊට වඩා හොඳයි කියපු නිසා, මොකක් හරි මාර බලවේගයක් ඇවිල්ලා 90%ක් ඇදගෙන යනවා. 90%ක් ඇදගෙන යනවා. දැන් පින්නතුනි, මේ වගේ ධර්මයකට, මුතුම් ගැඹුරු ආධ්‍යාත්මික ධර්මයක් අපි මේක දේශනා කරාම අපි මේ මහා ලොකු පිරිසක් නෙමෙයි එකතු කරන්නේ. මේක හරියට මේ ගමේම සඳුන්ගස් කීයයිද තියෙන්නේ? මේ ගමේම බැලුවොත් එහෙම සඳුන්ගස් 10ක් 15ක් ඇතිනේ. වල් ගස් කොච්චර තියෙනවද? නිකන් අනික් ගස් කොච්චර තියෙනවද? අන්න ඒ වගේ තමයි වෙනතුනේ. මේ කොළඹ පළාතෙම ගත්තත්, මුළු ලෝකෙම ගත්තත් අර සඳුන්ගස් ප්‍රමාණය අඩුයි. අන්න ඒ වගේ මේ ධහම තුල හරියට වැඩෙන්නේ මේ සඳුන්ගස් වගේ පිරිසක් මිසක් අර වල්ගස් ටිකේ එන්නේ නැහැ. පින්නතුම්මට අභියෝග කරනවා නම් මිනිස්සු මෙතන පුරවන්න ඕන කියලා. පින්නතුනේ මිනිස්සු පුරවන්න කිසිම අමාරු නැහැ. ඔය පත්තරකාරයෙකුට හරි කාට හරි අඬ ගහලා ඔය තියෙනවනේ මේ එක එක ලක්ෂ්මී පූජාවල් අර ඒවා තියෙනවා, දේව පූජාවල් එහෙම කරනවා, නොමිලේම ඇවිල්ලා කරනවා. හොඳ දැන්වීමක් දාලා මේ උත් දාලා මෙහෙම පූජාවක් අපි කරමු බලන්න. මේ දොර ඇරලා අර දොරෙන් පෝලිමේ යවන්න වෙන්නේ. ඒ තරම් සෙනග එනවා ප්‍රාථමික දේවල් වලට. තේරෙන නේද? ඈ, දේවාර උඩින් සාත්‍තර කියන එකක් පටන් ගමු. සෑහෙන හැබැයි ගොඩ රැගිලිදි කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්. මිනිස්සු හැමදාම පිරිලා එන්නේ, ඇවිල්ලා පඳුරු බඳි, පොල් ගහයි, නොයෙකුත් දේවල් කරයි නේ. ඒවයි නැත්තේ නැහැ. යම් යම් දේවල් නැත්තේ නැහැ. නමුත් මේ වගේ ගැඹුරු දහමක් නෙමෙයි ඒක. මම කියන්නේ ඒවයි කිසිම හරයක් නැහැ කියලා. ඒවයි තියෙනවා. ටිකක් අපන එකේ වැදගත්කමක් තියෙනවා. ඒවයි තියෙනවා. ශරීර දෝෂ සහින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම සරල මිනිස්යාගේ කම්පන දුරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මිනිස්යා ළඟ යම් කිසි අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ මොලේ අවදීන් සිද්ධ කරනවා. මෙන්න මේ නාද තියෙනවනේ හැම දේවාලයකම, හැම තැනකම තියෙනවා. මේ ශබ්ද තියෙනවා. මේවා අභ්‍යන්තරයට ලොකු සංඥාවක් දෙනවා. ගාන්ටාර වලින් කරන්නේ මේකනේ. හැම පූජනීය ස්ථානයකම මේ ගාන්ටාර තියෙනවා. මේ ගාන්ටාර වලින් මතයක් තියෙනවා. අපි ළඟ තියෙන අසුභ ශක්ති, අසුභ බලවේග ක්ෂණිකවම නැති වෙලා යනවා. ඒ ගෙදරක වුණත් මේව ටන්ටුන් ගාලා අර හෙල්ලන ඒවා එහෙම තියලා තියෙන. ඒවයි මොලේට ගිහිල්ලා මේ අපේ සංඥාව ක්ලියර් කිරීමක්, අවදි කිරීමක් කරනවා. ඒව නැත්ති නෑ. හැබැයි නිවන නෙමේ අර ඊට මෙහා තියෙන පොඩි පොඩි සංශෝධන නේද? දැන් ඔය කතරගම එහෙම ගිහිල්ලා දේවාලය ඇතුලේ අර ගාන්ටාර ටික ඔක්කොම තටපට ගාලා ගැහුවාම නිකන් කන් දෙක නිකන් බීරි වෙලා එළියට එන්නේ නිකන් ඔළුව හොල්පන් වෙලානේ. ඉතින් සියලු දෝෂ නිවාරණයි. අර මිනිස්සයාගේ ඇතුලේ තිබිච්ච, හිර වෙච්ච, තිබිච්ච ටික ඔක්කොම කන් දෙක පිරෙන්න හම්බ වෙනවා. කන් දෙක බීරි වෙලා එළියට එන්නේ. ඒ වරදක් නෑ. ඉතින් නැත්තේ නෑ. ඒවා හිතුත් තියෙනවා. දේවල් තියෙනවා. හැබැයි නිවන නෙමෙයි. අපි මේ කතා කරන්නේ නිවන් ධර්මයේ පිළිබඳව. මේක සරල දෙයක් නෙමෙයි. මේක නොවනැත්තන්ගේ, පඬිවරුන්ගේ තියෙන ක්‍රියාවලියක්. මේට ඇවිල්ලා ඉන්නේ වටේම ගියපු පින්නතුන්. හැම තැනම හැම හාමුදුරු කෙනෙක්ගෙම බණ අහපු පින්නතුන්. ඒ නිසා දැන් පින්නතුන්ට සැක නැහැ මෙතෙන්ට වඩා අතන හොඳයි දැන් කියන. මොකද හැම හෝටලෙම කාලනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අනිත් හෝටල්වලිනු කාලා තියෙන නිසා ඉතින් සැක අන්නේ සැකේ නැතුව අහන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳයි. මං කියන්නේ හිතෙනවා නම් මේ හෝටලයට වඩා වෙන හෝටලයක් හොඳයි කියලා අනේ ගිහිලා කාලෙ එන්න කියන එකයි මම කියන්නේ. හැබැයි සම්පූර්ණ කරගෙන ඉක්මනින් එන්න. ගිහිල්ලා ආයෙ ඉතින් රවුමක් දාලා ආයෙ එන්නේ එන්නේ. මොකද හේතුව මම මේ බණ කියන්නේ හැම හෝටලෙම කාලෙ ඇවිල්ලා හැම භාවනාවම කරලා ඇවිල්ලා. මට කිසිම භාවනාවක් ගැන විචිකිච්ඡාවක් නැහැ. මං හැම භාවනාවම අධ්‍යයනය කරන මොනම භාවනාවකින් හරි මේ හිත දමනය කරගන්න ඕන තේරුම් ගන්න ඕන කියන අදහසින් මං ඉවරයක් වෙනකන් එක තැනකට කොටු වෙන්නේ නැතුව හැම භාවනාවක්ම අධ්‍යයනය කර කර ගියා. හැම ගුරුවරයෙක් යටතේම සාකච්ඡා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා, පොත්පත් බලලා තියෙනවා, ස්ථානවල ගිහිල්ලා භාවනාත්මක පුහුණු වීම කරලා තියෙනවා. ඒ නිසා මට සැක නැහැ අහවල් භාවනාව අහවල් භාවනාවක්. ඔබට තියෙනවද සද? තියෙනවනම් වහාම යන්න ඒ තැනට සතියක් අමාරකට වා. ගිහිල්ලා වැඩි ප්‍රත්‍යක්ෂ කරන් එන්න. එනිසා වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. හැමදෙනාටම තෙරුවන් සරණයි.